கௌரவ ஆனரபிள் விஜயகலா
சபைக்கு சபைக்கு தலைமை தாங்கும் பிரதி சபாநாயகர் அவர்களே, இழுவை படகு மற்றும் சட்டவிரோதமான மீன்பிடி முறைகளை தடுப்பதற்கு சபைக்கு தலைமை தாங்கும் பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய குழுநில விவாதத்திலே கலந்து பேசுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு இன்றைய சட்டவிரோதமான இழுவை படகானது எங்களுடைய இந்த நாட்டிலே வெளிநாடுகளில் இருந்து வருகின்ற இந்த படகுகளை இடைநிறுத்துவதோடு எங்களுடைய இந்த நாட்டில் பாவிக்கின்ற ரோலர் படகுகளையும் இடைநிறுத்துவதற்கான இந்த சட்டம் கொண்டு வரப்பட்டிருக்கின்றது. இதை நாங்கள் வரவேற்கின்றோம். ஏனென்று சொன்னால், கடந்த காலங்களில் இந்த இழுவை படகு மூலமும் இன்றைய காலத்திலும் எங்களுடைய மீனவர்கள் இன்றைய இங்கே இலங்கையில் வசிக்கின்ற வடக்கு கிழக்கு தெற்கிலே வசிக்கின்ற இந்த மீனவ குடும்பங்கள் பாதிக்கப்படுகின்றன. ஏனென்று சொன்னால், இந்த இழுவை படகின் மூலம் சிறிய சிறிய மீன்கள் எல்லாம் தகர்த்தளிக்கப்படுகின்றது. எதிர்வரும் காலங்களில் 10 வருடங்களுக்கு பின்னர் இந்த கடல் வளங்கள் அழிக்கப்பட்டு போகும் என்ற ஒரு காரணத்தினால் இந்த இழுவை படகை இவர்கள் இன்று இடைநிறுத்துகின்றார்கள். அதை நாங்கள் வரவேற்கின்றோம். ஆனால் இங்கும் அதே போன்ற இழுவை படகை வைத்திருக்கின்ற குறுநகர், பருத்தித்துறை போன்ற இடங்களில் எங்களுடைய வடமாகாணத்திலே வைத்திருக்கின்றார்கள். அவர்களுடைய கடல் வளம், அதாவது அவர்களுடைய வாழ்வாதாரம் அழிக்கப்படக்கூடாது. அவர்களுக்கான மாற்று தொழில்களை அவர்கள் கொண்டு வரும் வரைக்கும் அவர்களுக்கான கால அவகாசத்தையும் இந்த அரசாங்கமானது வழங்க வேண்டும். அதேபோல் இந்த எங்களுடைய நாட்டிலுள்ள இந்த கடல் வளங்களை அவர்கள் கொண்டு சென்று ஐரோப்பா நாடுகளிலே எங்களுடைய மக்கள்தான் இந்த ஐரோப்பா நாடுகளிலே கொண்டவை விற்கின்ற கடல் உணவுகளை பணம் கொடுத்து வாங்குகின்றார்கள். நாங்கள் எவ்வளவு தூரம் பாதிக்கப்பட்டிருக்கின்றோம் என்பது இன்று பார்க்கும்போது தெரிகின்றது. இதற்குத்தான் எங்களுடைய நல்லாட்சி அரசாங்கத்தின் ஊடாக இன்று நாங்கள் எத்தனையோ வளங்களை மாற்றி அமைத்திருக்கின்றோம். நான் நினைக்கின்றேன், கிட்டத்தட்ட எங்களுடைய 2.5 வருட காலத்துக்குள் எங்களுடைய காணிகளை மீளப்பெற்றிருக்கின்றோம். காணாமல் போனவர்களுக்கு ஒரு சில ஆக்களுக்கு எங்களுக்கு முடிவு வந்திருக்கின்றது. கைதிகளாக இருக்கின்றவர்கள் விடுதலை செய்யப்பட்டிருக்கின்றார்கள். நேற்றும் கூடி எங்களுடைய மயிலிட்டி காபர் விடப்பட்டிருக்கின்றது. இது நல்லாட்சி அரசாங்கம். நான் நினைக்கின்றேன், கடந்த கால அரசாங்கத்தின் முன்னாள் ஜனாதிபதி கூடி இன்று இதில் வீட்டிருக்கின்றார். அவருக்கு நான் பல முறை கூறியிருந்தேன், நான் எதிர்கட்சியில் இருக்கும்போது எங்களுடைய மயிலிட்டி காபரை விடும்படி, எங்களுடைய வலிகாமம் வடக்கை விடும்படி. இன்று நாங்கள் ஆட்சியை மாற்றி இன்று நாங்கள் வலிகாமம் வடக்கை விட்டிருக்கின்றோம், மயிலிட்டி காபரை விட்டிருக்கின்றோம். ஆனால் இந்த அரசாங்கமானது அந்த காபர், அதாவது துறைமுகத்தை 25 வருட காலமாக அங்கே வைத்திருந்தது. ஆனால் இந்த அரசாங்கம் எங்களுக்கு கட்டாயம் இதை விட்டதன் ஊடாக அவர்களுடைய நஷ்டஈடு வழங்க வேண்டும். இன்று கடலிலே அவர்கள் உழைத்த பணங்களுக்கு மேலால் எவ்வளவு அழிந்து விட்டன. இன்று அவர்கள் வீதியிலே நிற்கின்றார்கள். அவர்களுக்கான வீடு வாசல் இல்லை, அவர்களுக்கான தனிப்பட்ட தொழில் இல்லை. இன்றுமே எங்களுடைய இந்த வலிவடக்கு பிரதேச மக்கள் முகாம்களில் தான் வாழ்ந்து வருகின்றார்கள். அவர்களை மீண்டும் நாங்கள் அந்த இடத்துக்கு கொண்டு செல்ல வேண்டும். அவர்கள் தான் இந்த தொழிலை செய்கின்றவர்கள் தான் இன்று முகாம்களில் இருக்கின்றார்கள். அதே போல் எங்களுடைய இரநிதிவு பிரதேசத்தை எடுத்துக்கொண்டால், கடந்த காலத்திலிருந்து கடந்த கால அரசாங்கம் இரநிதிவு பிரதேசத்தை கூடி விடவில்லை. ஆனால் இன்று இரநிதிவு பிரதேசமானது எங்களுடைய நல்லாட்சி அரசாங்கம் விடுவதாக கூறியிருக்கின்றது. நான் நினைக்கின்றேன், எங்களுடைய மீன்பிடித்துறை அமைச்சர் இங்கே இருக்கின்றார். அவருடைய கவனத்துக்கும் நான் கிட்டத்தட்ட 1 வருட காலமாகிவிட்டது. கொண்டு வந்தும் எந்த விதமான தீர்மானமும் அவர் எடுக்கவில்லை. ஆனால் எங்களுடைய இந்த நல்லாட்சி அரசாங்கம் எங்களுடைய மீன்பிடி குடும்பங்கள் அவர்கள் அன்றாடம் கடலுக்கு சென்று திரும்பி வந்து தான் தங்களது குடும்பத்தை நடத்துகின்றார்கள். இவருக்கு நன்றாக தெரியும், இவர் கட்டாயம் எங்களுடைய இரநிதி பிரதேச மக்களின் அந்த கடலோரத்துக்கு 4 கிலோமீட்டருக்கு உட்பட்ட 500 குடும்பங்கள் இருக்கின்றன. அவர்கள் கட்டாயம் அந்த வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்காக அதை விட வேண்டும் என்று கூறிக்கொண்டு, அத்தோடு எங்களுடைய இந்த ரோலர் படகானது கடந்த காலங்களிலிருந்து அவர்கள் பெரிய முதலீடுகளை இட்டு கொண்டு வந்ததன் காரணமாக அவர்களையும் பாதிக்கப்பட விடக்கூடாது. ஏனென்று சொன்னால், அவர்கள் மாட்டுத் தொழிலை கொண்டு வரும் வரைக்கும் அவர்களுக்கான கால அவகாசத்தை கொடுக்க வேண்டும். ஏனென்று சொன்னால் அவர்கள் உடனடியாக இதை நிப்பாட்டுவதன் மூலம் அவர்கள் கிட்டத்தட்ட 20-25 லட்சத்துக்கும் மேற்பட்ட நிதிகளை அதுகளுக்குள்ளே முதலிட்டு தான் இந்த தொழிலை ஆரம்பித்திருக்கின்றார்கள். ஆனால் இந்த தொழிலானது இந்த தொழிலானது சிறிய மீன்பிடிக்கின்றவர்களுக்கு பாரிய நஷ்டத்தை கொண்டு வருகின்றது. அவர்கள் மீன்பிடிக்க முடியாத ஒரு நிலை காணப்படுகின்றது. எப்படி இருந்தாலும் இரண்டு சமூகங்களையும் நாங்கள் பாதிக்காத வகையில் சிறு மீன்பிடி தொழில்களை செய்கின்றவர்களும் அதே போல் பாரிய தொழிலை செய்கின்றவர்களும் பாதிக்கப்பட்ட முறையில் அதை நாங்கள் அந்த சட்டத்தை கொண்டு வர வேண்டும். எங்களுடைய இந்த சட்டம், அதாவது நான் நினைக்கின்றேன், இவர்கள் தேசிய பாதுகாப்பு காரணமாக இரணதீவுக்கு விட முடியாது என்று சொல்கின்றார்கள். ஏனப்பால் அயல் நாடுகளில் உள்ளவர்களை இங்கே வந்து மீன்பிடிப்பதற்கு எங்களுக்கு கண்ணு கட்டிய தூரத்தில், நான் நினைக்கின்றேன் 1 கிலோமீட்டர் தூரத்தில் தான் இந்திய ரோலர் படைகள் வந்து நெடுந்தீவு அதே போல் அனலதீவு எழுவதீவு பகுதிகள் காரைநகர் போன்ற பிரதேசங்களில் அவர்கள் கிட்டே வந்து மீனை பிடித்து செல்கின்றார்கள். அவர்களை முன்னிறுத்திவிட்டு அதற்கு பின்னர் எங்களுடைய இந்த மீனவ குடும்பங்களுக்கான அந்த தொழிலை பாதிக்காத வகையில் செலுத்த வேண்டும் என்று கூறிக்கொண்டு அத்தோடு இன்று எங்களுடைய அந்த விவாதத்திலே விவாதத்தை நடத்த விடாது தடுத்து நிறுத்திய எங்களுடைய கௌரவ தினேஷ் குணவர்த்தன பாராளுமன்ற உறுப்பினர் அவர்கள், அவர் இந்த பாராளுமன்றத்துக்குள்ளும் பாராளுமன்றத்துக்கு வெளியிலும் இனவாதத்தை தூண்டி கொண்டு செல்கின்றார். உண்மையாகவே இவர்கள் நல்ல மனம் படைத்தவர்களாக இருந்தால் பெரும்பான்மை இனத்தை சேர்ந்தவர்கள் எங்களுடைய சிறுபான்மையின மக்களையும் ஒன்றாக சேர்ந்து வாழ வேண்டும். இது ஒற்றுமையான நாடு, தமிழ் முஸ்லீம் சிங்கள மக்கள் வாழ்கின்ற ஒரு நாடு. இவர்கள் எப்போது பார்த்தாலும் இந்த தமிழ் முஸ்லீம் மக்களை ஒதுக்குகின்றவர்களாகத்தான் இருக்கின்றார்கள். இவர்கள் என்னென்னு சொன்னால் தாங்கள் அந்த ஞானசார தேரர் அதே போன்ற அவேண்ட தேரர்களை பள்ளி பன்சாலை இவர்கள் நிம்மதியை குழப்பிவிட்டு எங்களுடைய அரசாங்கத்தின் மீது சேறு பூசுவதற்கும் இவர்கள் டெங்கு அனர்த்தம் அது இதன்றை போன்றவற்றை கூறி எங்களுக்கு சேறு பூசுகின்றார்கள், அவமரியாதை செய்கின்றார்கள். ஆகையால் இந்த நல்லாட்சி அரசாங்கத்தின் ஊடாக நாங்கள் கட்டி எழுப்ப வேண்டும். எங்களுடைய சிறுபான்மையின மக்கள் வாக்களித்து வந்தவர்கள் இவர்களுக்கு சரியான தீர்வு வழங்குவதற்கு இந்த நல்லாட்சி அரசாங்கம் வழிகூற வேண்டும் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
ஓ விஜயசேகர மேத்துமா,
எத்துமணி எத்துமையே கதாவிதி சந்தகன் கர ஹிட்டபு ஜனாதிபத்துமா மரப்பு கான் எத்துமா தான் நோக்கிலா கரு நியோஜக தானே சியலுதே ஹென்சாட் வார்த்தாவின் இவத்கரன்னு இல்லி மத் கரணும் அப்பி எத்துமையே கிங்கானோ விசேஷம் எத்துமிய சகாயோக லபாதிபு கண்டாயம் தகுனே உத்துரே லங்காவே ஹெமதனமு மரப்பு கான் எத்துமே தான் நோக்கிலா.
You can respond to it. பட் கதாகரன் உத்துரையாக தந்த போலாம் ඒක ඔබතුමියට ඉල්ලාස් කරගන්න කියලා තමයි කියන්නේ. ඒ ජනාධිපතිතුමා දන්නවා.
නෑ නෑ එයාට අපි උත්තර දෙන්න ඕනේ. ඔක්කොම මිනිසුන්ට රට පිටරට ඔක්කොම දන්නවා. මොකද වුණා කියලා. ඔයා වාඩි වෙන්න. ඔයාගේ වැඩ බැල බලන්න. අපි ආවා සඳ දාලා මේකට කියන්න තමයි.
Go to your seat. Yes. You go back to your seat. අපේ Mama, you are listening to English or Sinhala? Translation? ඔය හිටපු ජනාධිපතිතුමාව සම්බන්ධ කරලා ඔබතුමිය විසින් යම්කිසි මරණයට පත්වෙච්ච අය ගැන සඳහනක් කරා නම් ඒ ගැන පැහැදිලිව ඔබතුමියට කියන්න පුළුවන් කමක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම එහෙම කරා නම් ඒ මන්ත්‍රීතුමාගේ ඉල්ලීම මත ඒ හැන්සාඩ් වාර්තා ඉවත් කරගන්න කියලා මම නියෝග කරන. We can go to the next. ගරු මහින්දානන්ද මෙතුමා
බුලසනේ සභාපති නියෝජක කතානායක නියෝජක කතානායකතුමනි නියෝජක කතානායකතුමනි මහේශ්වරන් මන්ත්‍රීතුමිය කලාව මන්ත්‍රීතුමිය මේ ගණන් සංඛ්‍යාලය ගැන කියනවා. හැබැයි අපි යාපනයේ කප්පම් ගත්ත ගැන ඒවා යාපනයේ මරපුවා ගැන එහෙම කිව්වොත් හිටපු පාර්ලිමේන්තු මැතිඅමතුරු අපිට ඊට වැඩි ලොකු ලයිස්ට් එකක් තියෙනවා. මම එහෙම කියන්නේ නැහැ. ඒ නිසා නිකන් බොරුවට දන්නේ නැතුව කියන්න හදන්න එපා. අපිටත් තියෙනවා ඒ කාලේ කරපු දේවල් සියල්ල කියන්න. ඒවා දන්නේ නැතුව නිකන් කෑ ගහන්න එපා ඔබතුමිය. ඒ නිසා ඒක හැන්සඩ් එකෙන් ඉවත් කරපු නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මුලසනේ නියෝජක කතානායකතුමනි මම මුලින්ම මේ ආවේ මේ විවාදයට එක්ක හුවෙන්න කලින් කන්දවුරට නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ ගෞරවනීය සභාවෙන් ඉල්ලීමක් කරන්න කැමති. මේ ගෞරවනීය සභාව මෙරටේ උත්තරීතර අස්කිරි මල්වතු පාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය හැල්ලුවට ලක් කරලා කතා කරන්න එපා කියලා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මම ඉල්ලන්න කැමති. අපි දැක්ක මාධ්‍ය ප්‍රකාශකතුමාලා ගෞරවනීය මහා සංඝරත්නයට මහානායක හිමිවරුන්ගේ කරපු ප්‍රකාශ වලට කරපු දේවල්. ඒ නිසා එවැනි තත්වයකට එවැනි පහත් තත්වයකට මේ ආණ්ඩුව පත් වෙන්න එපයි කියන එක කියනවා. ඊළඟ එකට කාඩිනල්තුමා ඇතුළු ඒ අයට ඒ විදිහට කතා කරන්න එපා. මේ ආණ්ඩුව එකම පහත් සිද්ධියක් අපි පිළිකුලෙන් හුල හෙලා දකිනවා. මේ වගේ පහත් තත්වයට තමුන්නාන්සලා පත් වෙන්න එපයි කියන එක කියනවා. ඒ වගේම මුලසනේ සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව හරියට නිකන් නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ ආණ්ඩුවක්. මේක නිකන් චන්ද්‍රාණි පෙන්නලා කලා දුන්නා වගේ ආණ්ඩුවක්. මුලසනේ සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි දැන් බලන්න දැන් ඩ්‍රාෆ්ට් එකක් ව්‍යවස්ථාදායක සභාව විසින් කිසිම ලිපිගොනුවක් ඉදිරිපත් කරේ නැහැ කියලා අනුත්සානායක මන්තුමා කියනවා. අගමැතිතුමා රටටම කියනවා නැහැ මේක ඉදිරිපත් කරේ නැහැ කියලා. හැබැයි ඉදිරිපත් කරපු ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා තමුන්නාස්සලගේ කාර්යාලේ. ඉතින් මේ ඉදිරිපත් කරපු ඩ්‍රාෆ්ට් එක රටේ මේක බරපතල ප්‍රකාශයක් මම නෙමෙයි අනුරුද්ධසානායක මන්තුමා කියන්නේ කියලා. අවුරු නමුනාස්සලගේ ආණ්ඩුව හදපු අනුරුද්ධසානායක මන්තුමා මේක කියන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිව තමුන්නාස්සලා ආණ්ඩුව බලයටපත් වුණේත් බොරු කියලා, ආණ්ඩුව කරගෙන යන්නේත් බොරු කියලා, තමුන්නාස්සලා රටේ ජනතාවට බොරු කියන්න එපා. තමුන්නාස්සලා මේ කෙටුම්පත හදලා ඉවරයි. තමුන්නාස්සලා මේ ඩ්‍රාෆ්ට් හදලා ඉවරයි. තමුන්නාස්සලා බලාගෙන ඉන්නේ නිල බලලා මේක දාන්න පාර්ලිමේන්තුවට. ඒ නිසා කරුණා කරලා මේ කටයුත්ත කරන්න එපා කියන එක අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා.
සභානායකතුමා
ගරු කතානායකතුමනි මෙහෙම කැමති සමාජයේ කැරීර බට කියන්න කැමති මේ නව ව්‍යවස්ථාවේ එක වගන්තියක් තාම හදලා නැහැ.
මේ කිරියල් ඇමතුමාට පාර්ලිමේන්තුවේ නිඳ යනවා. ඒ කමිටුවෙත් නිඳ යනවා. මෙතුමා නැට නිඳ කියපු වෙලාවක දාන්නේ නැති. ඔබතුමා දන්නේ නැහැ ගොඩක් දේවල්. ඒ නිසා ඔබතුමා රැසීමෙත් ඔබතුමාට නිඳ ගියම් මේක දාලා. ඒ නිසා ඔක වයසේ වැරද්ද ගණන් ගන්න එපා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම දැන් මාතෘකාවට එන්න. නියෝජ්‍ය කතානායකතුමනි අද නාවික සම්බන්ධව කටයුත්තක් සාකච්ඡා කරන වෙලාවේ ඔබතුමා දන්නවා පහුගිය කාලේ මෙරටේ කතාබහට ලක්වෙච්ච මාතෘකාව හම්බන්තොට වරාය. මේ හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයට අපි පෙනී හිටියා. ඒ වගේම මේ හම්බන්තොට වරාය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා වරාය භාර ඇමතිවරයා අර්ජුන රණතුංග ඇමතිතුමා දිගින් දිගටම ආණ්ඩුවට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා මේ වරාය විකිණීම වහාම නවත්තන්න එක නිලීම කරා. මුලස්සනේ සභාපතිතුමනි අවසානයේ මොකද්ද වුනේ? අර්ජුන රණතුංග ඇමතිතුමාට තමන්ගේ ඇමතිකම නැති වුණා. තමන්ගේ අමාත්‍යංශය නැති වුණා. ඇයි? මේ රටේ සම්පත් වෙනුවෙන් පෙනී හිටපු හින්දා. ඒ නිසා වරාය විකුණන්න එපා 80යි 20ට දෙන්න එපා. ණය කපනවා කියලා සල්ලි ටික වෙනේවට දාන්න එපා. මේක කරොත් පාඩුයි. මේකෙන් වෙන පාඩුව කැබිනට් පත්‍රිකා මගින් අපේ අර්ජුන රණතුංග ඇමතිතුමා ඉදිරිපත් කරා. මට වෙලා නැති නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කැබිනට් පත්‍රිකා MPSHA 2016 දෙසැම්බර් 27 කැබිනට් පත්‍රිකාවත් ඒ වගේම 2016 අංක 53 කැබිනට් පත්‍රිකාවත් මම ඉදිරිපත් කරනවා. MPSC 2016 56 කියන කැබිනට් පත්‍රිකා තුල මම සභාගත කරනවා. මේ කැබිනට් පත්‍රිකාවේ අර්ජුන රණතුංග මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා මේක මෙරටේ ආර්ථිකයට විශාල විනාශයක්. මේක හොඳ නැහැ. මේක වරායට පාඩුයි. මේක කරන්න එපා කියලා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. හැබැයි මේ සියල්ල තිබේදී තමයි පසුගියදා කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්නේ. කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙලා කැබිනට් සංශෝධනයෙන් නව ඇමතිවරයෙක් මහින්ද සමරසිංහ ඇමතිතුමා මේ අමාත්‍යංශය බාර ගන්නවා. මහින්ද අමරේ ඇමතිතුමා ඔබතුමා මේ මූලස්තරේ ඉන්න හින්දා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් නිසා මම මේක ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. දැන් තමුන්නාන්සේලා වරාය පිළිබඳ දැන් සද්දයක් නැහැ. දැන් මොකද වෙන්නේ? මෙච්චරකල් ප්‍රසිද්ධිය ගියා. දැන් ඇතුලෙන් සීතල යනවා. නියෝජ්‍ය කතානායකතුමනි දැන් වරාය මහින්ද සමරසිංහ ඇමතිතුමා මේ සම්බන්ධව පත් වුණාට පස්සේ වරායට අලුත් සභාපතිවරයෙක් පත් කරනවා. අලුත් නව සභාපතිතුමා තමයි පරාක්‍රම දිසානායක මහත්තයා. ඔබතුමා දන්නවා පරාක්‍රම දිසානායක මහත්තයා තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කාලේ එක්සත් ජාතික පක්ෂ කාලේ හිටපු වරාය සභාපතිතුමා. ඒ වගේම ඔබතුමාලා දන්නවා 2012 වරාය සවුත් කොලඹ සවුත් පෝට් එක තමුන්නාන්සේලා අපේ වරාය අමාත්‍යංශය විසින් ටෙන්ඩර් කරා. මේක ටෙන්ඩර් කරාට පස්සේ මුලසනේ සභාපතිතුමනේ වරාය 15% තියාගත්තා. එක්කන් ස්පෙන් සමාගම ගත්තා 30% කොටසක්. ඒ වගේම චයිනා මර්චන් සමාගම මේ කියන CM පෝට් කියන මේ හම්බන්තොට වරාය ගන්න යන සමාගම මේ සමාගම ගත්තා 50% කොටසක්. දැමුලසනේ සභාපතිතුමනි මේ සීඑම් පෝට් එක ලංකාවට ගේන්නේ කවුද? මේ සීඑම් පෝට් එක ලංකාවට ගේන්නේ පරාක්‍රම දිසානායක මහත්තයා. ඊළඟට එඩ්කන් ස්පෙන්ස් එකේ ක්‍රියාකාරී මේ සම්පූර්ණයෙන් වගකීම ගත මැනේජින් ඩිරෙක්ටර් කවුද? පරාක්‍රම දිසානායක මහත්තයා. දැන් එතකොට මේ 100% කොටසක් අරගෙන පරාක්‍රම දිසානායක මහත්තයා එඩ්කන් ස්පෙන්ස් එකෙන් අරගෙන කිසිදු වේදමක් කරන්නේ නැතුව ඒ සමාගම හරහා සීඑම් පෝට් එකට මේක නැවතත් විකුණනවා. මේ නිසා සීඑම් පෝට් එකට ඒකාධිකාරියක් යනවා 85% කොළඹ දකුණු වරායේ. දැන් එතකොට මේ සීඑම් පෝට් එකත් එක්ක ඝනදෙනු කරපු මේක විකුණපු මේකට සම්බන්ධ වෙච්ච කෙනා තමයි පරාක්‍රම දිසානායක මහත්තයා. දැන් මහින්ද අමරවීර ගරු ඇමතුමා, දැන් ඔබතුමා බලන්න වරායේ විකුණන්න සීඑම් පෝට් එක එක පැත්ත පාර්ශවයෙන් කටයුතු කරනවා. වරායේ පැත්තෙන් කරන්නේ සීඑම් පෝට් එකේම හිටපු අධ්‍යක්ෂකවරයා, මේ විකුණපු අධ්‍යක්ෂකවරයා. දැන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ ප්‍රයිවට් ඝනදෙනුව බවට මේකපත් වෙලා. දැන් ඔබතුමාලට හෙක්ටයාර 800 ගාණයි දෙනවයි කියලා කිව්වේ. දැන් අලුත් සභාපතිතුමා 1200ක් දෙන්න එකඟ වෙලා. දැන් මේවා ගැන සද්ද නැහැ. දැන් ඔබතුමා හිතන්න සීඑම් පෝට් එකේ හිඳපු ඩිරෙක්ටර් වරායේ සභාපති වෙලා එනවා. වරායේ සභාපති වෙලා සීඑම් පෝට් එකත් එක්ක ඝනදෙනුව කතා කරනවා. මේ මොන ලැජ්ජ නැති වැඩක්ද? තමුන්නාසලට පුළුවන්ද? නවින් සානක් ඇමතුමා ඔබතුමා හිතන්න එහෙම කරන්න පුළුවන්ද? කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට්. දැන් අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා පත් කරා මහා බැංකුවේ සභාපති හැටියට. එතුමාගේ පුතා ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. එතුමාව පත් කරන්න එපා කියලා රාජිත ඇමතුමා චම්පි ඇමතුමා කිව්වලු. අගමැතිතුමා එක බාරගත්තලු. අවසානයේ මොකද්ද උනේ? අවසානයේ මොකද්ද ප්‍රතිඵලය? දැන් බලන්න මේ එඩ්කන්ස්වෙන්ස් සමාගමේ කොටස් හිමිව තිබ්බ ආයෝජකයා ගෙනාපු ඒ පුද්ගලයා සභාපතිවරයා හැටියට පත් කරනවා වරාය. දැන් වරායේ අයිතිවාසිකම් වෙනුවෙන් වරායේ වෙනුවෙන් මහින්ද අමරවීර ඇමතුමා පෙනී හිටින්නේ පරාක්‍රම දිසානායක මහත්තයා. ඊට වැඩිය හොඳයි චයිනා පෝට් එකේ චාමන් ගෙනලා වරායේ චාමන් කරානා. ඊට වැඩිය හොඳයි අපූර්වට මේ ගණදෙනු එයි. ඒ නිසා මේ වටද තමුන්නාන්සලට ඡන්දෙ දුන්නේ. මේක ඔබ තමුන්නාන්සලා දන්නේ නැතුව ඇති. ඒ නිසා අද හම්බන්තොට වරායේ විකිණීමේ ඇතුළතින් විශාල ගණදෙනු වංචා සහගත කටයුතු සිද්ධ වෙමින් යනවා. මේක කවුරුත් දන්නේ නැහැ. මෙතුමාව ගෙනාවේ මේකට තමයි. අර්ජුන රණතුංග ඇමතුමාව අයින් කරලා අවශ්‍ය සභාපතිවරයා එතෙන්ට ගෙනාවා. ගෙනෙලා මේ කටයුතු ඉතාම වැරදි කරු ඇමතුමා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ හම්බන්තොට වරායේ දැන් නැවත වරක් 120 පදනම් මත දෙන්න. අපි දැක්ක මහින්ද සමරසිංහ ඇමතුමා ගිල්ල කියලා තිබ්බා. මම ඊයේ පත්තරේ දැක්කා නව ආයෝජන සැලැස්මකුත් එක්ක එනවා කියලා. ඒවා මේ මිනිස්සුගේ හඩ වහන්න කියන දේවල්. දැන් අලුත් සභාපතිතුමා ඇවිල්ලා සේවකයෝ හදලා රස්සා නවත්තපු අයට නැවත රස්සා දීලා දැන් ඉස්සෙල්ලා එතුමා සංසුන් කරගන්නවා කාර්ය මණ්ඩලය. සාර්ය මණ්ඩලය සංසුන් කරලා අපි විරුද්ධ නැහැ හම්බන්තොට විකුණලා ඒ ණය ටික ගෙවනෝ නම් අපි විරුද්ධ නැහැ. ඒ ගත්ත ණය ගෙවනෝ නම් අපි විරුද්ධ නැහැ. හැබැයි ගත්ත ණය ගෙවන්නෙත් නැහැ. ගත්ත ණය ගෙවන්නෙත් නැහැ මේගොල්ලෝ. මුලසනේ සභාපතිතුමනි නත්ත ණය ගෙවන්නෙත් නැහැ. ඒකත් ආණ්ඩුවට අරගෙන ඉවරලා දැන් මේ තියෙන සම්පත් දෙපළ සියල්ල විකුණන්න හදනවා. ඒ නිසා මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේක විතරක් නෙවෙයි. දැන් ඔබතුමා දන්නවා දැන් IMF එක පළවෙනි වාරිකට එක දෙන්න හදනවා. නියෝජ්‍ය කතානායකතුමනි IMF එකේ වාරික ගන්න කලින් ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහත්තයත් අර්ජුන මහේන්ද්‍රන් මහත්තයත් IMF එක කිවිසුමක් අත්සන් කරනවා. මොකද කිවිසුම? ඒක එකඟ වෙනවා මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ජල සම්පාදන මණ්ඩලයට, ලංකා විදුලි බල මණ්ඩලයට මිල සූත්‍රයක් ගේනවයි කියලා. මොකද මිල සූත්‍රයක් ගේනවයි කියලා කියන්නේ? සියලු මිල වැඩි කරනවා, සමාගම් බවට පත් වෙනවා, පාඩු ලබන්න බෑ, ආණ්ඩුවට සල්ලි දෙන්න බෑ. දෙයිය පෙරද දැක්කම විදුලි බල මණ්ඩලයට මිලියන 5000 ගණක් මහා භාණ්ඩාගාරයෙන් දෙනවා. ආයේ දෙන්න බෑ. නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ IMF එකෙන් සල්ලි ගත්තට පස්සේ මොකද වෙන්නේ? සල්ලි ගත්තට පස්සේ මිල සූත්‍රය හැදෙනවා. මිල සූත්‍රය හැදුනම ඛනිජ තෙල් මිල නගිනවා, විදුලි මිල නගිනවා, වතුර මිල නගිනවා. අපි දැක්ක හකීම් ඇමතුමා කියලා තිබ්බා වතුර මිල වැඩි කරන්න සිද්ධ වෙනවා, අනේ කෑ ගහන්න එපයි කියලා. ඒ නිසා කිරියල් ඇමතුමා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා මේක පිළිගන්නවා. තමුන්නාන්සලා IMF එකත් එක්ක අත්සන් කරපු කිවිසුම, ඒ කිවිසුමේ කොන්දේසි තමුන්නාන්සලාට වාරික දෙන්නේ මේ කොන්දේසි වලට. මේ කොන්දේසි වලට එකඟුනේ නැත්නම් වාරික දෙන්නේ නැහැ. IMF එක ඇරෙන්න මේ ආණ්ඩුවට වෙන කවුරුත් ණය දෙන්නේ නැහැ. ණය දෙන්න මේ ආණ්ඩුවට ණය ගෙවා ගන්න බෑ. ඒ නිසා තමුන්නාන්සලාට කොන්දේසි වලට යටත් වෙලා මේ රටේ රාජ්‍ය සම්පත් දීපල විකුණන්න සිද්ධ වෙලා තිනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපි මොන ප්‍රශ්න තිබුණත් ඔබතුමාලා පිළිගන්න ඕනේ. මොන ගැටලු තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ අපි කිසිම දීපලක් වික්කේ නැහැ. අපි ඒවා විකුණන්න හිතුවේ නැහැ. පාඩු ලබන දේවල් තිබුණා. මොකද්ද? පෝට් සිටි එක. කිරියල් ඇමතුමා ඔබතුමා මේ ආණ්ඩ රාජ්‍ය මම ඔබතුමාට කිව්වා රාජ්‍ය දීපල. ඔබතුමා මෙමය. කිරියල් ඇමතුමා ඔබතුමා කියනවා වැඩි ගණන් ගන්න නෑ. දැන් අපි
ඔඩ මම මහින්දානන්ද ගරු මන්ත්‍රීතුමා දැනගන්න කැමති පෝස්ටිගේ නිර්මාතෘවරයා හිටපු ජනාධිපතිතුමා ඉන්නවා එතුමාගේ ගහන්න පෝස්ටි එක විකුණලා තිබ්බේ අපි තමයි දීර්ඝ කාලීන බදුවට හැරෙව්වේ අපි තමයි බදු දුන්නේ
නෑ ගුණසනේ සභාපතිතුමනි
එතුමා දැනගලා කියන්නේ
පොටි යන පාඩුයි
පයි සපයි සස නියෝජක කතානායකතුමා මයික් එක දෙන්න ජනාධිපතිතුමා
ගරු මහින්ද රාජපක්ෂ මහත්තුමා
නෑ 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 ඉන්න පෝස්ටි මට කියන්න පෝස්ටි එකක් තිබුණාද
විකුණන්න පෝස්ටි එකක් තිබ්බා
පෝස්ටි එකක් තිබුණාද
හා
විකුණන්න මොනවද මේ කියන්නේ බොරු මේ කරුණා කරලා මම කැමති නෑ කිරියල්ල මන්තුමත් එක්ක හැප්පෙන්න
ගරු මහින්ද අල්තුකමගේ මහත්තුමා ගරු මහින්දානන්ද අල්තුකමගේ මහත්තුමා
කිරියල්ල මහත්තුමා කිරියල්ල මහත්තුමා ඔබතුමා හරි හරි දැන් ඔබතුමා ඉඳ ගන්නකෝ දැන් වයසයි ඉඳ ගන්නකෝ පොඩට කිරියල්ල මහත්තුමා දැන් තමුන්නාන්සලා බලයට පත් වුනේ පොල් සිටියේ නවත්තනවා කියලානේ තමුන්නාන්සලා බලයට පත් වුනේ පොල් සිටියේ නවත්තනවා කියලානේ තමුන්නාන්සලට හොංකන් වලින් ගණදෙනු හම්බුනාම ආයේ දුන්නේ නැද්ද ඇයි දුන්නේ තමුන්නාන්සලා එතකොට කාටද ගාන ගියේ තමුන්නාන්සලා බලයට ආවේ පොල් සිටියේ නවත්තනවා කියලා මා මෙගා ඩීල් කිව්වා ඇයි තමුන්නාන්සලා අවුරුද්දක් කියලා පොල් සිටියේ දුන්නේ තමුන්නාන්සලාගේ හොංකොං කාර්යාලයේ ඇමතිවරයෙක්ගේ කාර්යාලයේ US බිලියන 90ක ගණදෙනුවක් සිද්ධ වුණා තමුන්නාන්සේ විකුණපු දේවල් ගැන කතා කරනවා ඉස්සෙල්ලා එහෙමනම් හරි හොඳයි පොල් සිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා වික්කා ඇයි නැවතුනේ නැත්තේ ඇයි නැවතුනේ නැත්තේ තමුන්නාන්සලා තමුන්නාන්සලා අවුරුද්දක් ඇදලා ගණදෙනුව කතා කරගත්තට පස්සේ ගාන ගත්තට පස්සේ පොල් සිටියේ තමුන්නාන්සලා වික්කා ඒ නිසා තමුන්නාන්සලා තමුන්නාන්සලා ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සලා වික්කා විතරක් නෙවෙයි තමුන්නාන්සලා මේ කොමිෂන් එකට ප්‍රමාද කරපු නිසා හෙක්ටයාර 33ක් වැඩියනොත් දුන්නා මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩිය තමුන්නාන්සලා හෙක්ටයාර 33ක් වැඩියනොත් දෙන්න සිදුනා කිරියල්ල මහත්තයා ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ රටේ මොනවා වුණත් කිරියල් ඇමතුමා තමුන්නාන්සේලා පහුගිය ආණ්ඩුව කාලේ තමුන්නාන්සේලා රුපියල් බිලියන 2400 ගණන් ණය අරගෙන තිනෝ මේකෙන් 400 ගණන් ණය ගෙවලා තියෙන්නේ බිලියන 2000කට තමුන්නාන්සේලා මොනවද කරේ තමුන්නාන්සේලා මොනවද කරලා තියෙන අපිට කියන්න තමුන්නාන්සේලා බිලියන 2000ක් රුපියල් බිලියන 2000ක් ණය අරගෙන මොනවද තමුන්නාන්සේලා කරේ අඩු ගානේ අපිට තමුන්නාන්සේලා චෝදනා කරා හැබැයි චෝදනා කරාට අපි හදපු දකුණු අධිවේගී මාර්ග තියෙනවා අපි හදපු ගුණවලට පොළවල් තියෙනවා අපි හදපු පාරවල් තියෙනවා අපි හදපු දේවල් තියෙනවා හැබැයි තමුන්නාන්සේලා බිලියන 2000ක් අරගෙන තමුන්නාන්සේලා හොරාකා වැරෙන්න තමුන්නාන්සේලා මොනවද කරේ කියන එක අපි අහනවා මොකද්ද ඒ නිසා කිරියල්ල ඇමතුමා උමාඔය 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 ගැන ඕනනම් වෙනම විවාදයක් අපි යන් ඇමතුමා උමාඔය ගැන වෙන විවාදයක් යන් හරි උමාඔය වැරදි නම් ඇයි ඔබතුමා බලන් හිටියේ තමුන්නාන්සේ හිටියේ දැන් තමුන්නාන්සේලා කිව්වනේ හයිවේ රොබරි කියලා ඔබතුමා කිව්වා අපේ හයිවේ රොබරි කියලා දැන් තමුන්නාන්සේ දෙන්නේ අපිටත් වැඩි ගානට හයිවේ තමුන්නාන්සේගේ අමාත්‍යංශේ බංගෝණන් එක වෙනම කියන්න ඒව ටික ගැන තමුන්නාන්සේ මහනුවර අධිවේගී මාර්ගයේ දෙනවා අපිට වැඩියෙන් ගරු ඇමතුමා එතන ඉන්නවා ලේකම්වරිය ඕනනම් කොමිෂන් ගන්න කියන්න ලයිස්තු පිටින් අපිට කියන්න තියෙනවා ඉතින් ඒ නිසා ඒව අපි පැත්තකට දාමු ඒව පැත්තකට දාමු හැබැයි මම මගේ අවධානය යොමු කරපු කාරණේ වරාය විකිණීමේ ගණදෙනුව සම්බන්ධයෙන් පත් කරපු සභාපතිවරයා සදාචාරාත්මක නැහැ යහපාල නාණ්ඩුවකට මෙහෙම කෙනෙක් පත් කරන්න බෑ ඔබට ජනවරම දුන්නේ එකට නෙවෙයි ඔබතුමාලට ඒ වගේ කෙනෙක් පත් කරන්න බෑ කරු ඇමතුමා මොකද පත් කරන්න බැරි වෙන්නේ හේතුව තමයි ඔහු තමයි CM පෝට් එක ලංකාවට ගෙනාවේ ඔහු තමයි CM පෝට් එකට කොටස් 35 වික්කේ දැන් ඔහු ඒකේ ඉන්නවයි කියලා කියන්නේ CM පෝට් එකේ කෙනෙක් වරා ඉන්නවයි කියලා එතකොට වරාය වෙනුවෙන් කවුද පෙනී හිටින්නේ අපේ රටේ භූමිය වෙනුවෙන් කවුද කතා කරන්නේ අපේ රටේ මිනිස් වෙනුවෙන් ගැන අසාධාරණ ගැන කතා කරන්න දෙයක් නැහැ ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ විතරක් නෙවෙයි වරාය විතරක් නෙවෙයි දැන් තව තව කටයුතු කරගෙන යනවා තව තව දේවල් විකුණන්න හදාගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත කරන්න එපා. අපිට මොනවා වුණත් හම්බන්තොට විතරක් නෙවෙයි. තමුනාස්සලා හම්බන්තොට දීලා නිකන් ඉන්න හදන්නේ නැහැ. තමුනාස්සලා දෙන්න යනවා ත්‍රිකුණාමලයේ ඉන්දියාවට. තමු චී දෙන්න හදනවා. තමුනාස්සලා වෙන වෙන රටවල් වලට මේවා දෙන්න හදනවා. හැබැයි මේකේ ප්‍රතිඵල මොකද්ද වෙන්නේ අවසානයේ? මේවා පිළිබඳ අපි තමුනාස්සලාට පෙන්නපුවම මේවා පිළිබඳ අපි කතා කරාම තමුනාස්සලා අපිව හිරේ දානවා. තමුනාස්සලා අපට නඩු දානවා. අද අපි දැක්ක ඊයේ අධිකරණයේ පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව. අද අධිකරණ වල ඉන්න ඉහළ විනිසුරුවරුන්ට බලපෑම් කරනවා බය කරනවා මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් අද අධිකරණය ස්වාධීනව කටයුතු කරගෙන යන්න හදනකොට කුණු ප්‍රශ්නේ පිළිබඳ අධිකරණයේ තීන්දුවක් දුන්නාම ඒ අධිකරණයේ තීන්දුව දුන්න විනිසුරුවරට ඉරෙව ආණ්ඩුවේ අද ප්‍රකාශ කරනවා මේක ඉතාම බරපතල තත්ත්වයක් දැන් දුම්පේදා අධිකරණ තීන්දුව පිළිබඳ අගමැතිතුමා කතා කරා ඔබතුමාලා අපිට කිව්ව අධිකරණයට අපි ඇඟිලි ගැව්වයි කියලා අද මුතුරාජවෙල සිද්ධිය සම්බන්ධයෙන් දැන් අද බලන්න දැන් ඒක යන්නේ අග්‍රමිනිස්ත්‍රකාරතුමාට ඉතින් මෙහෙම අධිකරණයට බලපෑම් කරන්න හදනකොට මේ විදිහේ රටේ සම්පත් දේපල විකුණන්න මුදලාලිලා සභාපති කරන්න හදනකොට මේ වගේ මේ රටේ දෙකඩ කරන්න ව්‍යවස්ථා හදලා ඇතුලේ හොරට ගහලා එළියට අහුවෙලා දැන් මේ ගැගේ ගා ගන්න බරව දඟලන වෙලාවක තමු නාන්සලා මොනවද මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් කියනවා මොනවා වුණා හම්බන්තොට තිබ්බනම් හම්බන්තොට තිබ්බනම් ඒක රටට තියෙනවා. ඒක අමතක කරන්න එපා. මොනවා වුණත් අධිවේගී මාර්ගය හදපු නිසා අද ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. කටුනායක අධිවේගී මාර්ගයේ මත්තල හදපු නිසා අපි දැක්කා පහුගිය දවස්වල කටුනායක රිපෙයාර් එක කරපු වෙලාවේ මත්තල වටිනාකම අපි දැක්කා කටුනායක ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවක මත්තල වටිනාකම ඒ නිසා විවිධ චෝදනා එල්ල වෙනවා. ව්‍යාපෘතියක් හදපු ගමන් ලාභ ලබන්නේ නැහැ කිරියල් ලැබතුමා. වරාය ලැබපු ගමන් ලාභ ලබන්නේ නැහැ. හැබැයි වරාය හම්බන්තොට වරාය ආදායම් වැඩි වෙලා තියෙනවා. මත්තල ගුවන්තොට බල හදපු ගමන් ලාභ ලැබෙන්නේ නැහැ. ඒවා වෙන්න පුළුවන්. අපි අරබුණ වෙලා තිබුණා කොළඹට පස්සේ දෙවෙනි අගනුවර අපි ප්‍රධාන දිස්ත්‍රික් කමිටුවේ හම්බන්තොට දිනුනු කරන්න. හම්බන්තොට දිනුනු උනොත් වරාය ඇවිල්ලා ගුවන්තොට බඩ ඇවිල්ලා ඒක හම්බන්තොට මිනිස්සුන්ගේ ආර්ථිකේ. ඒ නිසා තමුන්නාන්සලාගේ ආණ්ඩුව ආවම හැමදාම මේක තමයි වෙනස. තමුන්නාන්සලාගේ ආණ්ඩුව හැමදාම ආපුවම සංවර්ධනය එන්නේ නගරයට. තමුන්නාන්සලා ඔක්කොම කොළඹට. තමුන්නාන්සලා ඔක්කොම බස්නාහිරට. අපේ සංකල්පේ වෙනයි යමතුමා. අපි ගෙනියන්නේ කොළඹින් ගමට. අපි හැමදාම සංවර්ධනය ගෙනියුවේ ගමට. ඒක තමයි අපි හැදුවේ සූර්යව පිට්ටනියක්. ඒ නිසා තමයි අපි ඇව්වේ හම්බන්තොට වරාය. ඒ නිසා තමයි අපි හැදුවේ හම්බන්තොට ගුවන්තොට බල. ඒ විතරක් නෙවෙයි. අපි හැදුවා ත්‍රිකුණාමලයේ හැදුවා. ඒ විතරක් නෙවෙයි අපි දකුණේ හැදුවා. ඒ හැමතැනම අපි ඒ කටයුතු කරා. ඒ වගේම අපි නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. වල්ලලින්ගෙන් බේරගෙන සූර්යාවට මැච්චයක් ලබා දීම පිළිබඳ. දැන් වල්ලලින්ගෙන් බේරගෙන ඔබතුමා සූර්යාවට මැච්චයක් ලබා දීලා තියෙනවා. ඔබතුමත් වල්වලින්ගෙන් බේරෙන්න ඕනේ. ඔබතුමත් වල්ලලින්ගෙන් බේරෙන්න ඕනේ. ඒ සඳහාත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒ නිසා අද වල්ලලි තමයි මේ ඔක්කොම කන්නේ. ඒ නිසා තමයි ඒ නිසා මුලසනේ සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මොකද?
මේ කාලය අවසන් වෙනවා.
මෙමෙයි. ඔයාගේ ඉංජිනේරු මේ
ඔබතුමයි කාලය අවසන් වෙනවා
තමයි. මං කතා නොකර ඉන්න. එදා නාලිකාව හොඳට කෑවනේ ගිහිල්ලා. එදා රූපවාහිනී විවාදයට ගිහිල්ලා නාගෙන කෑවනේ. සබන් විතරයි තිබ්බේ නැත්තේ. එහෙනම් රටම අහගත්තා ඉංජිනේරු මහත්තයාගේ කතාව. එහෙනම් මං ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමාගේ නම කිව්වේ නැහැ.
ඔබතුමයි නම කිව්වේ නැහැ. ඔබතුමයි කාලය
නියෝජ්‍ය කතානායකතුමනි අවසන් කරනවා. මා ඔබතුමාට කියාගෙන ආවේ මේ 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 කතා කරන්න දෙයක් නැහැ මට දාන්න ලකුණු ඔක්කොම දාගෙන ඉවරයි හිටපු ජනාධිපතිතුමාගේ මට දාන්න දෙයක් නැහැ හැබැයි එයා දන්නවා එයා තමයි මහින්ද මහත්තයාගේ කාලේ සභාපතිකම් කරලා එහා පැත්තට බැන්නේ එයා තමයි මහින්ද මහත්තයාගෙන් සභාපතිකම අරගෙන මහින්ද ජනාධිපතිතුමාගෙන් එහා පැත්තට බැන්නේ අපි බැන්නේ නැහැ දැන් ඔය ආපහු ෂේප් වෙන්න යන්නේ එතුමගෙන් ඕවට අපි අහුවෙන්නේ
නැහැ
හොඳයි ඒ නිසා ඉවරයි නියෝජක කතානායකතුමා අවසන් කරනවා ඒ නිසා ඉංජිනේරු මහත්තයා ගණන් ගන්න එපා සැලෙන්න එපා වැටෙන්න එපා ඔහොම තමයි බහින කලාවට ඔබ වෙනවා ඒ නිසා නියෝජක කතානායකතුමනි මම අවසාන වශයෙන් නැවතත් කියාගෙන ආවේ මේ ඉතාම අවශ්‍යතාවන්ත තත්වයක් මේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තමුන් නාන්සලා මේ පිළිබඳ විශේෂයෙන් අමරේරාමතුමා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන නිසා මේ කාරණේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න මොකද ඔබතුමාලාට තමයි අවසානයේ මේක ඉතුරු වෙන්නේ ඒ නිසා මේ පිළිබඳ ඔබතුමාගේ මේ පත් කිරීම මේ කරන කටයුතු මේ අක්‍රමමාණ වැඩි කිරීම මේ පිළිබඳ සියල්ල මේ ගණදෙනුව පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න එක ඇල්ලා සිටින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි.
දැයි ගරු නලින් බණ්ඩාර මැතිතුමා මාඩි 15ක්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමයි කතාවෙන් පස්සේ කතාව ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි ඔබතුමාව මම පොඩ්ඩක් සිහිපත් කරනවා ඔබතුමයි කතාවේදී කිව්වා ගරු අගමැතිතුමා බොරුකාරයෙක් විදියට. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ කොටස ඉවත් කරන්න කියලා හන්සාඩ් වර්තාවෙන්. ඔබතුමා පොඩක් බලලා පරීක්ෂා කරලා ඒක ඉවත් කරන්න ඒක මම දන්නේ එතුමාට කරපු අගෞරවයක්. එතුමා බුරුකාරයෙක් නෙමෙයි කියන එක මේ රටම දන්නවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අද මේ සභාව නොමග යවමින් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කතා කරා. එදා තිබුණු ඒ රැස්වීමේදී ඉදිරිපත් කළා තිබුණ මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනු කමිටුවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසද වෙනද සම්මන්ත්‍රණය කියන ෆයිල් එක විතරයි. වෙන කිසිදු ලියවිල්ලක් එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බෙදා හැරියේ නැහැ. අපි දන්නවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා හැමදාමත් බුද්ධ චීවරේ විකුණලා පාත්‍රේ විකුණලා පින් කැටේ විකුණලා මේ හැම දෙයක්ම විකුණලා තමයි දේශපාලනය කරුවේ. ඒ නිසා අපි කනගාටු වෙනවා සිංහල බෞද්ධයෝ විදියට මේ විදියට සංඝ භේදය ඇති කරන්න ස්වාමින්වහන්සේලා යොදාගෙන තමන්ගේ දේශපාලන න්‍යාය ප්‍රත්‍ය ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීම සම්බන්ධව. කවදාවත් එක්සත් ජාතිපක්ෂයේ ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පිළිපැද්දා මිසක් ස්වාමින්වහන්සේලා දේශපාලන අතකොළුවක් බවට පත් කරගත්තේ නැහැ. අපි මතකයි එක කාලෙක සියන්නිකාය මල්ලතු අස්ගිරි පාර්ශවයට අමතරව රුහුණු පාර්ශවයක් හදන්න කටයුතු කරපු කාලයක් තිබුණා. ඒ විදිහට මේ නිකායන් කඩලා බිඳලා සුනිවිසුණු කරන්න කටයුතු කරපු කාලයක් තිබුණා. එහෙම නායකයෝ අද නැහැ. ඒ නිසා අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අද කටයුතු කරපු හැසිරුණු ආකාරයක සම්බන්ධව ඉතාම අපේ අප්‍රසාදය පළ කරන ගමන් එතුමා ඒ විදිහට කටයුතු කරලා හැමදාම අද දේශපාලන වාසි අරගෙන තමන්ගේ ජාතිවාදී ස්වරූපය තමන් සිංහල බෞද්ධයයි කියාගෙන බෞද්ධයන්ගේ නායකයෙක්යයි කියාගෙන හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම අහනවා මොනවාද සිංහල අයට නැත්තම් බෞද්ධයන්ට කෙරුවේ අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියලා. දිනේෂ් ගුණවර්ධන මහත්තයලා පරම්පරාවත් අඩුම ගන්න මේ බෞද්ධයන්ට වෙහෙර විහාරස්ථානයක්වත් හදලා දුන්නද කියලා මම අහන්න කැමතියි. හැබැයි හැමදාම පින්ක සිවුර අලවි කරලා පාත්‍රය අලවි කරලා පන්සල අලවි කරලා තමන්ගේ දේශපාලනය කරපු එක තමයි මේගොල්ලෝ කෙරුවේ. ඒ නිසා අදත් ඒ වගේ නින්දිත වැඩක් තමයි කරුවේ. හැබැයි හොඳම උදේ තියාගෙන තාම මේ කියන ව්‍යවස්ථාව කැටුම්පත් කරලවත් නැහැ. එහෙම කැටුම්පතක් එන්නේත් නැහැ. බෞද්ධ ආගමට තියෙන තර නැති වෙන්නේත් නැහැ. ඒක අපේ නායකයොත් පිළිගන්න කාරණයක්, ගරු ජනාධිපතිතුමොත් පිළිගන්න කාරණයක්, ද්‍රවිඩ සන්ධානයත් පිළිගන්න කාරණයක්, ජනතා මිතුරුත් පිළිගන්න කාරණයක්. අපි මේ රටේ හොඳ බෞද්ධ නායකයෝ දෙන්නේ පත් කරලා තියෙන නිසා ඒ නායකයෝ දෙන්න ඉන්න රටේ ඒ දේ වෙන්නේ නැහැ. ඒක කරගෙන මේ රට ගිනි තියන්න බලාපොරොත්තු වෙන ඔබතුමාලට ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ වගේම දැන් මෙතුමා කිව්වා අපේ මහින්දානන්ද අලුත්ගොඩ මහත්තයා අරක කරා මේක කරා කියලා. හැබැයි මම කැමති ශැංග්‍රීලා හෝටලේ අක්කර 7ක් සින්නක්කරව විකුණුවද නැද්ද? අපේ ජනාධිපතිතුමා, සිරිපු ජනාධිපතිතුමා, අපේ කරුණාදේශික පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉන්නවා. විකුණුවා. එතකොට පෝට් සිටි ව්‍යාපෘතිය හෙක්ටයාර් 20ක් සින්නක්කරව ඒ කිවිසුම 90 චීනයට පවරලා දුන්නද නැද්ද? දුන්නා. ඒවා අපි වෙනස් කෙරුවා. ඒක තමයි අපි යහපාලනය තුලින් කෙරුවේ. ජනවාරි 8 වෙනිදා බලය වෙනස් කරලා කරපුවා. දැන් සැංග්‍රීලායක විකුණුමක විකුණලා ඉවරයි. හැබැයි මේ අපි හම්බන්තොර වරායේ විකිණීමක් නෙවෙයි. මේක 180ට 20 හරි ඒ ආයෝජනයක් විදියට පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් විදියට යනවා මිසක් ආයෝජනයක් විදියට යනවා මිසක් අවුරුදු 99ක බදු ගිවිසුමක් ඔස්සේ මේක ආයෝජනයක් විදියට යනවා මිසක් මේක විකිණීමක් නොවේ. මේක මේ විකිණීම කියන වචනේත් අද වෙනස් කරලා තියෙන විකිණීමයි ආයෝජනයක විදියට තියෙන වෙනස දන්නේ නැහැ මං හිතන්නේ මේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු. එනිසා අපි පිස්සල්ලාම කියනවා මේ ව්‍යාපෘති මේ විදියට ආරම්භ කරලා ඒවා ඉස්සරහට ගෙනියන්න බැරි තත්ත්වයකට තිබුණ තමයි අපි අද මේ ශාලම් ණය බරක හිර වෙලා තියෙන්නේ. මොකද අපිට මෙතුමා කියන ආදායම වැඩි වෙලා තියෙනවා කියලා. ආදායම වැඩිනකොට ඔය වැඩි වෙන ආදායම තව අවුරුදු 100කින්වත් ඒ වැඩි වෙන විදිහට වැඩි වෙලා ගියාට අපිට අඩුම ගණන් අපේ ණය වාරික ටිකවත් ඒ ව්‍යාපෘතියේ වියදමවත් කවර් කරගන්න බෑ. ඒ නිසා අසාර්ථක ව්‍යාපෘති කීයක්ද? එතුමාම කිව්වා සූර්යෝව ගැන කිව්වා. සූර්යෝව කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක්. මත්තල කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක්. හැබැයි හම්බන්තොට වරාය අපි කියන එක ආයෝජනය කළ දිනු කරන්න පුළුවන් ව්‍යාපෘතිය. අපි හැම එකම නරක කියන්නේ නැහැ. එතකොට උමා ව්‍යාපෘතිය කරන්න ඕන ව්‍යාපෘතියක්. හැබැයි ඒකේ හරියට සක්්‍යතාව අධ්‍යයනය කරේ නැහැ. මේ සම්බන්ධව විද්වතුන්ගේ අදහස් ගත්තේ නැහැ. මේ කොන්ත්‍රාත් සමාගම් පිළිබඳව හරියට විනෝදභාවකින් බැලුවේ නැහැ. ඒ වගේම මේ ආයෝජනයන් වල වියදම්ුණු මුදල් පිළිබඳව බලපෑම් ප්‍රශ්නක් තියෙනවා. ඉතින් එහෙම ව්‍යාපෘති කරලා මේ රට සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා මම අහනවා. අපේ රට 2019 වෙනකොට අද ගෙවුවා වගේ දෙගුණයක් අපි ගන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා. අපිට මතකයි 2004 අපේ හිටමු අපේ නායක අගමැතිතුමා විදිහට හිටපු වෙලාවේ එතුමා 145කින් ණය ප්‍රමාණය ණය බර අඩු කරුවා. අපිට පටිතද කරගන්න කිව්වා. අපේ පාක්ෂිකයන් ඉවසන්න කිව්වා. ඒක නිසා අපිට විපක්ෂයට යන්න කිය උණු කතන්දරේ වෙනම කතන්දරයක්. හැබැයි එදා ඉඳන් අද දක්වා ගත්ත ණය ප්‍රමාණය දෙගුණයක් බවට පත් වෙනවා අපි ගෙවන්න දෙන ප්‍රමාණය ඉදිරියට. මෙතුමාලා මොන ව්‍යාපෘති කෙරුවායි කිව්වත් අපේ තමයි හැමගේ මෙයාලගේ නමගේ අපි ආණ්ඩුව ගන්නකොට ජනවාරි 8 වෙනිදා රුපියල් බිලියන 138ක් ගෙවන්න තිබුණා සල්ලි නැතුව කරපු ව්‍යාපෘති වලට. කිසිදු සල්ලි වෙන් කර ගැනීමෙන් තොරව කරපු ව්‍යාපෘති වලට බිලියන 138ක් ගෙවන්න දුනා රවි කරණක මෙතුමා මුදල් ලැබති විදියට. ඒ බිලියන 138 ගෙව්වා. හැබැයි අපේ නම ගියේ නෑවට. අපේ හැම ගියේ කිද රැවුනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා වගකේන රටට වගකේන ආණ්ඩුවක් විදියට අපි කරන්නේ නෑ අනවශ්‍ය ව්‍යාපෘති. අපි කරන්නේ රටට ප්‍රමුඛතා ව්‍යාපෘති. හම්බන්තොට දියුණු කරන්නවත් එහෙම නැත්නම් කුරුණෑගල දියුණු කරන්නවත් එහෙමනත් අගමැතිතුමායි ගම දිනු කරන්නත් අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ රටක් විදියට රටට අවශ්‍ය ප්‍රමුඛතා ව්‍යාපෘති මොනවද කියලා අඳුනගෙන ඒ ව්‍යාපෘති වලට මුදල් වෙන් කරන්න. එහෙම නැත්නම් තව අවුරුදු 100කින්වත් අවශ්‍ය වෙනවන හම්බන්තොට මන්ත්‍රීරු හතර පාරවල් හදන්න අපේ රටවල අපේ රටේ සමස්ත ආදායම උගස් තියන්න. එහෙම නැත්නම් අපේ රටේ ජනතාව ණයකාරය කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි තියක් හම්බන්තොට පාරවල් හම්බන්තොට පාරවල් හැදෙන්න ඕන තමයි. හැබැයි හැදෙන්න ඕනේ අවශ්‍යතාවය මත. තව අවුරුදු 10කට 20කට 30කට සලසුම් කරලා ඇදුවට කමන්නේ නැහැ. තව අවුරුදු 100කටවත් ඕන නැති මන්ත්‍රීරු හතර පාරවල් හම්බන්තොට දිස්ත්‍රික්කේ ඕන තරම් තියෙනවා. අද ඒ වගේ වැඩිපුර යන්නේ වාහන නෙමෙයි. ප්‍රීලව් තලගොයි වඳුර මොනර ඔය කියන හැම සතෙක්ම ඔය පාරවල් යන වාහන වලට වඩා. ඉතින් එහෙම ව්‍යාපෘති කරලා අපිට මේ රට ණය කරන්න ඕනේ නැහැ. ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට ඔබතුමාලගේ කරපු ව්‍යාපෘති වල තරම දැන් අපේ රටේ ජනතාව දන්නවා. උමාව ගැන කතා කරන්නේ නැහැ. සයිටම් එක ගැන කතා කරන්නේ නැහැ. මේ වගේ පීතෘත්වය බාරගන්නේ නැහැ. අපි කියන්නේ පීතෘත්වය බාරගත්තා නම් හොඳ දරුවෙක්ගෙත් බාර ගන්න ඕන, අංගවිකල දරුවෙක්ගෙත් බාර ගන්න ඕන, නොසන්ඩාල දරුවෙක්ගෙත් බාර ගන්න ඕන. මේක හොඳ දරුවා ගැන විතරක් කියනවා, අංගවිකල දරුවා ගැන කියන්නේ නැහැ. ඒක අපිට බාර දීලා. එතකොට නොසන්ඩාල දරුවන්ගේ අපේ රටේ බරක් වෙච්චි රටේ දේවල් විකුණපු දරුවන් ගැන කතා කරන්නේ නැහැ. ඒවා ඒවා සේරම අපිට බාර දීලා. ඒ නිසා අපි මේ ජනවාරි අඩවෙනිද කරපු වෙනස නොකරනම් මතකත රට කොහෙද තියෙන්නේ? දැන් අධිකරණය ගැන කතා කරනවා ලැජ්ජ නැතුව. සිරාණි බණ්ඩාරනායක මහත්මිය කකුල් දෙකෙන් ඇදලා විසිකරා පුටුවෙන් එළියට විසිකරලා දැම්මා. අධිකරණයට ස්වාධීනත්වය කොහෙද? ඒ දවස්වල අරලියගහ මන්දිරේ තමයි අධිකරණ විරුසුවන්න කතා කරලා තර්ජනය කළා. ඒ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරුවේ. ඒ නිසා මේ අවුරුදු දෙකකින් මේ රටේ ජනතාවට අමතකයි කියලා හිතලා කටයුතු කරන මේ මිනිමරු හිටපු නායකින්ට දෙදාස් විස්සේ බලයට දෙන්න තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ කියන එක මතක් කරන්න. මොකද රට ප්‍රශ්න තියෙන පුළුවන්, අපේ ආණ්ඩුව දුර්වලකම් තියෙන පුළුවන්. හැබැයි හැම දෙයක්ම සාපේක්ෂයි. හැම දෙයක්ම සාපේක්ෂව තව බලන්න ඕනේ. හැම දෙයක්ම තරහදී දෙපැත්තට දාලා බලන්න ඕන. මේක ඔබ මේ කරපු ටිකයි මෙතුමාලගේ අවුරුදු 10 කරපු ටිකයි තරහදී මේ පැත්තට දාලා කරොත් තරහදී යනවා පල්ලයට මේ කඩාගෙන පොළොවත් කඩාගෙන. එච්චර කුණු කන්දල් ටිකක් තමයි මේගොල්ලෝ කරුවේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත ගම්පොළ ඉඩම් අත්පත් කරගෙන නාවල පිටියේ ඉඩම් අත්පත් කරගෙන කරගපුවා අපි දන්නවා. ඒ නිසා මේ බඩගෝස්තරවාදී දේශපාලනය නතර කරොත් අපි රටකට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ අගමැතිතුමත් ජනාධිපතිතුමත් ඉන්න තාක්කල් බුද්ධ ආගමට තියෙන තත්ත්වයන් නැති වෙන්නේ නැහැ. විවස්ථා බිල් එක්මවලා ස්වාමීන් වහන්සේලා කලබල කරලා මේ රටේ නැවත ආගම්වාදී ජාතිවාදී ස්වරූපයකට රට තල්ලු කරන්න අපිට දෙන්නේ නැහැ කියන කියනවා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් කියනවා, අපි බොහොම ගෞරවයෙන් කියනවා මේ විවස්ථාව තව එළියට ඇවිල්ලා නැහැ. මේ නොදකපු විවස්ථාවක් පෙන්නලා උන්වහන්සේලව නොමගැරලා කටයුතු කරන මේ බඩගෝස්තරවාදී දේශපාලඥයින් පන්සලකටවත් වද ගන්න එපා කියන එක තමයි අපේ ගෞරවනීය ඉල්ලීම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ. ඒ වගේම අද මාතෘකාව ගැන කතා කරුවොත් මේ ධීවර කර්මාන්තය අද මේ තැනට ගන්න පුළුවන් උනේ මොකද්ද? අපිට හිමි වෙලා තිබුණු යුරෝපා මත්ස්‍ය ස්ථානම නැති වුණා. රුපියල් කෝටි ගණනක් අපේ ධීවරයින්ට අපේ රටට එන්න තිබුණු ස්ථානම නැති වුණා. මේගොල්ලන්ගේ වැඩ හින්දා මහ කෙරුවාවල් එක් කරපුවා. හැබැයි තහනම නැති කරලා අද යුරෝපයට අපේ මත්ස්‍ය අපනයනයන් සිද්ධ වෙනවා. විශාල මුදලක් අපිට එනවා. හැබැයි අපේ තියෙන මත්ස්‍ය සම්පත රැකගන්න අපි කටයුතු කරන්න ඕන. අපිට දැන් තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි මේ ඉන්දියානු ධීවරයන් ලංකාවට එීම. මේ නියෝග තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒව නතර කරන්න නම් මම හිතන්නේ අපේ මෙතන ඉන්නවා ධීවර ප්‍රදේශයක් නියෝජනය කරන අපේ ශාන්ත අබේසර්ග මන්තුමා එතුමා කිව්වේ කීයටවත් එකපාරට ඩොලර් 60-70 ඉන්දියාවෙන් එද්දී මේ විදිහට නීති පනවල නතර කරන්න බෑ කියලා. යම්කිසි බාධකයක් දාන්න ඕන, බැරියර් එකක් දාන්න ඕන කියන එක තමයි මේ පිළිවදෝ දන්න අය කියන්නේ. මොකද ඒ ට්‍රෝලින් ක්‍රමය තුලින් මූදු පත්ලටම බැස්සලා ඒ අර මේ අර ඩෝසර් කරගෙන වගේ තමයි මාළු ටික අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි යම්කිසි බාධක ටිකක් දාන්න පුළුවන් නම් මූදු පත්ලට මේ අඩුම ගානේ අපේ සීමාව තුළ මෙතුමා යෝජනා කරනවා පරණ කෝච්චි පෙට්ටි ටිකක් හරි ගිහිල්ලා බස්සන්න පුළුවන් නම් මේ දැල් වලට එතකොට මේ ක්‍රමය භාවිතා කරන්න බෑ කියලා. එහෙම නැතුව මේ නීති පනවල මේ වැඩේ කරන්න බෑ කියලා පැහැදිලිවම මේ සම්බන්ධව දන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම පහුගිය කාලේ කිව්වා වෙඩි තියලා මේක නවත්තන්න කියලා. මේක අපිට දීර්ඝ කාලීනව අපිට කොයි විදිහටවත් මේක ඉන්දියාවත් එක්ක අපිට එහෙම කරන්න බෑ. අපේ මිත්‍ර රටක් විදිහට බලකතු රටක් විදිහට අපිට ඉන්දියාවත් එක්ක වෙඩි තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා පැහැදිලිවම යම්කිසි බාධක දමලා යම්කිසි වැටක් ආවරණයක් එදුවොත් මේ ක්‍රමය වළක්වන මේ ට්‍රෝලින් ක්‍රමයට මාළු අල්ලන එක නවත්තන ක්‍රමයක් එදුවොත් විතරයි මූදු පතුලට එදුවොත් විතරයි මේ ක්‍රමය තුලින් මේක නතර කරන්න පුළුවන්. එහෙම නොත් අපිට මේ ධීවර කර්මාන්තය රැක ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ ධීවර මේ ක්‍රමය භාවිත කරන්නේ නැහැ. ඒකට ගොඩ ට්‍රෝලින් කියන ක්‍රමය. ගොඩ ට්‍රෝලින් කියන ක්‍රමය තමයි අපේ ධීවරය භාවිත කරන්නේ. දැන් මේ තුලින් අපේ ධීවරයන්ට තමයි බරපතල ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක හරියට
සංශෝධනය
හරියට මේ ගැන සොයලා බලලා සංශෝධනය කරලා කටයුතු කරන්න කියන කාරණේක විද්‍යාත්මකව මේ තුල දන්න තාක්ෂණික නිලධාරීන් සමුද්‍ර පිළිබඳව ඉංජිනේරුවන් යොදාගෙන හරි ක්‍රමයක් භාවිත කරන්න කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ නොයෙක් ගැටලු ආවා මේ ආණ්ඩුවට. නොයෙක් ගැටලු ආවා. හැබැයි මොන ගැටලු ආවත් අපි උද්ඝෝෂණ වලට මුහුණ දුන්නා. උද්ඝෝෂණ විසිරුවා හැරියා. අවම බලය පාවිච්චි කරා. හැබැයි මේ කණ්ඩායමට ඕනලා තියෙන්නේ මෙහෙම උද්ඝෝෂණ විසිරුවන්න නෙමෙයි. මෙයාගෙන ඉක්මනින් අවශ්‍යලා තියෙනවා බිල්ලා. මේගොල්ලෝ රතු කස්තර ගිහිලා එතන උද්ඝෝෂණ පැය 48ක් යන කලින් වෙඩි තියලා මරලා තමයි විසිරුවල හැරියේ. එතකොට හලාවත ධීවරේන්ට පැට්‍රල් සහනය ඉල්ලද්දී වෙඩි තියලා මැරුවා පළවෙනි දවසේම. EPF සහනය ඉල්ලද්දී කරුණායක සහෝදර වෙඩි තියලා මැරුවා. දැන් මෙයාලටත් අවශ්‍යයි අපේ ආණ්ඩුවත් ඒගොල්ලන්ට ධම්ම ගන්න. මොකද මේ ආණ්ඩුව මිනිහක් මරලා නැහැ කියන ජනතාව දන්න කාරණේ අහෝසි කරගන්න ඕන. මේගොල්ලන්ට ඕනේ මේගොල්ලන්ගේ බලාපොරොත්තු මේ උද්ඝෝෂණයකින් බැරි වෙලා හරි වැටිලා හරි තරුණෙක් එහෙම නැත්නම් උද්ඝෝෂකෙක් මැරුණොත් ඒක තමයි මේගොල්ලන්ගේ අවශ්‍යතාවය. ඒ නිසා මිනිහක් කර තියාගෙන ආණ්ඩු පෙරලන්න 2020 බලාපොරොත්තු වෙන කණ්ඩායමක් තමයි දෙන්නේ. ඒ නිසා කවදාවත් මේ ජනාධිපතිතුමා බොහොම අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, මේ අගමැතිතුමත් ඒ වගේ නායකයෙක්. ඒ නායකයෝ ඉන්නකම් මිනි මරන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඒ චේතනාවෙන් ඔබතුමාලා උද්ඝෝෂණය කරනවා නම් උද්ඝෝෂණය කරන හාදෙයින්ටත් කියනවා අන්තරේ හාදෙයින්ටත් කියනවා ඕගොල්ලෝ ඉස්සරහට දාගෙන මිනිහක් අරගෙන මිනිහක් කරපින්නාගෙන 2020 බලයට පත් වෙන්න හදන අයට නම් අපි ඉඩ තියන්නේ නැහැ. මොකද අපි ඒ තත්ත්වයට පත් වෙන්න අපේ ආණ්ඩුව කොහෙත්ම කටයුතු කරන්නේ නැහැ. හැබැයි උද්ඝෝෂණයක් ආපුවාම අවම බලය පාවිච්චි කරලා ඒක විසිරුවා හරින්න මහ ජනතාව බහුතරයකට මේක අවහිරයක් නොවෙන්න කටයුතු කරන්න නීතිය ප්‍රතිපාදන ඇතුළත කටයුතු කරන්න අපි කටයුතු කරනවා.
අජිත් නැතුව
මහින්දානන්ද අලුත්ගම එතුමා කරපු කතාවගෙන ඔබතුමා කතාවේ කිව්වා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ගරු නියෝජක කතානායකතුමනි සඳහන් කරා එතුමාගේ කතාවේදී විදුලි බල මණ්ඩලය මේ බොරුවට පාඩු බව පෙන්නලා විදුලි බිල වැඩි කිරීමට ලෑස් වෙනවා කියලා. මම ඔබතුමාට වග කීමෙන් රටට කියනවා ගරු මන්ත්‍රීතුමනි කිසිම ලෙසක විදුලි බිල වැඩි කරන්නේ නැහැ. කිසිම ආකාරයක මේ රටේ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරන්නේ නැහැ කියන කාරණය ඊටාම වග කීමෙන් කියනවා. මම නැවත නැවත කියනවා. අපි විදුලි බල මණ්ඩලයේ තිබෙන ගැටලු අපිට විසඳ ගන්න පුළුවන්.
නලින් බණ්ඩාර
ඊට විකල්ප මත විකල්ප ක්‍රම වලින් අපි ප්‍රශ්න විසඳ ගන්නවා. ඔබතුමා හොඳයි මතක් කරපු එක බොහොම ස්තුතියි.
ඔව් මම හිතන්නේ ඔය මේ දැන් බොරු කියපුවයි නෑ. බොරු කියලා මෙතන බොරු වපුරලා ගඳගස්සලා ගරු පාර්ලිමේන්තුව දැන් ගිහිල්ලා. ඒ නිසා මේ සේරම මාධ්‍ය සම්දර්ශනද මේ රටේ තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේගොල්ලෝ මයික් එකක් ළඟට ගිහිල්ලා රඟපාලා එළියට ගිහිල්ලා වෙනත් කටයුත්තක් කරන්නේ. ඒ නිසා මේ මාධ්‍ය සම්දර්ශන නතර කරන්න ඕන. මේ මාධ්‍ය සම්දර්ශන ජනතාවගේ බුද්ධියෙන් විමර්ශනය කරලා විචක්ෂණයෙන් බලන කාලයක් අපි රටට තුල ඇති කරන්න ඕන. මොකද මෙයාලට ඕනේ රටගිනි තියන්න. දැන් මේ ව්‍යවස්ථාවේ අවස්ථාවේ දැන් මේ ව්‍යවස්ථාව 1978 ජේ.ආර්. ජනරජන මැතිතුමා හදපු ව්‍යවස්ථාව දැන් අවුරුදු 40ක් වෙන්න යනවා. එතුමා හදද්දි මේ ව්‍යවස්ථාවට විරුද්ධව ටයර් පුච්චපු අය, උද්ඝෝෂණය කරපු අය, පෙළපාලි ගිය අය, මේවට නායකත්වය දුන්න අය තමයි මේක අද කරපින්නගෙන යන්නේ. මේක හදපු එක්සත් ජාතික පක්ෂයට ඕනලා තියෙනවා මේ නවීන යුගයට 21 වෙනි සතවර්ෂයට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න. එදා මේකට උද්ඝෝෂණය කරපු අය දැන් මේකට මල් දීලා වඳිනවා. මම කියනවා මේ හාදින්ගේ ගෙවල් ජයජ ජනතන මැතිතුමාගේ පිළිම හදන්න ඕන. ඡායාරූප දීලා මල් දීලා වඳින්න කියන්න ඕන. මේ ව්‍යවස්ථාව එච්චර මේ ව්‍යවස්ථාවට ආදරෙයි. එදා විරුද්ධ වෙච්ච අය. ඒ නිසා මෙයාලට ඕනේ මේ රටගෙන තියන්න. අද බහුතරයක් තරුණයෝ විද්වතුන් පිළිගන්නවා මේ රටට මේ ව්‍යවස්ථාව ගැලපෙන්නේ නැහැ කියලා. අපි උතුර ද්‍රවිඩ ජනතාවට, දකුණ සිංහල ජනතාවට, බෞද්ධයින්ට, කතෝලිකයින්ට, මුස්ලිම් ජනතාවට මේ හැම කෙනෙකුටම ගැළපෙන, තව අවුරුදු 100කට ගැළපෙන ඉස්සරහට යන්න පුළුවන් රට තල්ලු කරගෙන යන්න පුළුවන් ලෝකෙට ගැලපෙන ව්‍යවස්ථාවකට යන්න උනොත් ඉතින් එහෙම කරගෙන යද්දී මේ රට ගිනි තියෙන මහින්දානන්ද අලුත්ගමය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒකාබද්ධ කල්ලිය වෙන්න පුළුවන් දිනේෂ් ගුණවර්ධනලා වෙන්න පුළුවන් මේ හැම මහින්ද හරි දිනේෂ් හරි මොනවා හරි කරන්නේ බුද්ධ චීවරයට ගෞරවයක් මොකද බුද්ධ චීවරය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගන්නවද ස්වාමීන් වහන්සේලාට වැරදි අවබෝධ දෙනවද නායක ස්වාමීන් වහන්සේලාව නොමග යවනවද ඒක තමයි මම හිතන්නේ ලොකුම ආනන්දතරේ පාප කර්මයේ විදිහට තමයි මම නම් දකින්නේ වර්තමානයේ වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ හිටියනම් මේකත් එකතු කරලා ආනන්දතරේ පාප කර්මයක් විදිහට ඉතින් ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් කරන පිරිසක් තමයි දේකාබද්ධ කල්ලිය කට්ටි අවුරුදු දෙකයි මේ ආණ්ඩුවක බලයට අරන් මේ සේරම විශ්වකර්ම විදිහට මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් වෙනස් කරන්න බෑ මේගොල්ලෝ හයිවේ ගැන කතා කරා
කාලේ අවසන්
මේක මට විනාඩියක් දෙන්න හයිවේ ගැන කතා කරා මොනවද මේ කියන්නේ ඒ දවසවල කිසිදු ක්‍රමවේදයකින් තොරව තමන්ගේ හිත හිතවතුන්න කොන්ත්‍රාත් දුන්නු කට්ටිය අද හයිවේ එක ටෙන්ඩර් ක්‍රමවේදයක තුලින් මේක හරියට ක්‍රියාත්මක වෙනවා දේශීය කොන්ත්‍රාත් කරුවන් යොදාගෙන දේශීය බැංකුවල ණය අරගෙන මේවා ක්‍රියාත්මක වෙනවා ඒ නිසා පැහැදිලිවම ඒ දවසල හයිවේ වලට ගෙන්න පුළුවන් පාරවල් වලට පුළුවන් බොරළු දාන්න අයට බොරළු කපපු අයට මේවා කියද්දී ඇනෙනවා කෑ ගහනවා පුටුවෙන් නැගිටිනවා මොකද පුටුව රත් වෙනවා ඒ නිසා බොරළු කරපු අයට බොරළු වැඩ කරපු අයට ඉන්න බෑ ඒ නිසා පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුව කරන හැම ව්‍යාපෘතියක්ම කරන්න රටට වැදගත් විදියට රටට බරක් නොවන සාධාරණ තරංකාරී මිල ගණන් වලට කියන එක මතක් කරමින් මේ රට ගිනි තියෙන දිනේෂ් ගුණවර්ධනලට සවන් දෙන්න එපා කියන එක නැවතවතාවක් රටේ ජනතාවටත් ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මතක් කරමින් නවතිනවා ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධ ස්තුති
වෙනවා චාල්ස් නිර්මල
නන්රි ප්‍රති சபாநாயகர்களே இன்று 1996 ஆண்டின் இரண்டாம் இலக்க கடத்தொழில் நிர்வள உயிரின வளங்கள் சட்டத்தை திருத்துவதற்கான சட்டமூலத்தை கடத்தொழில் அமைச்சால் சமர்ப்பிக்கப்பட்டிருக்கிறது இந்த கடத்தொழில் அமைச்சினுடைய மீனவர்கள் சார்ந்த மீனவர்களுடைய நலன் கருதி சட்டங்களை இயற்றுவதை வரவேற்கின்றேன் அதே நேரத்தில் சட்டங்கள் இயற்றப்படுகின்ற போது எங்களுடைய மீனவர்களுடைய மிகவும் எங்களுடைய மீனவர்களுடைய வாழ்வாதாரத்தை பாதிக்கின்ற இந்திய இழுவை படகுகள் முற்றுமுழுதாக இந்த சட்டங்களின் மூலம் நிறுத்தப்பட வேண்டும் அப்படி நிறுத்தப்பட்டால்தான் இலங்கையில் உள்ள மீனவர்கள் தங்களுடைய சொந்த கடலில் சுயமாக தங்களுடைய மீன்பிடியில் ஈடுபட முடியும் என்பதையும் கௌரவ அமைச்சுக்கு தெரியப்படுத்த விரும்புகின்றேன் அதே நேரத்தில் உள்ளூர் இழுவை படகுகள் தொடர்பாக நான் நினைக்கின்றேன் உள்ளூர் இழுவை படகுகள் தொடர்பாக மாவட்டங்களில் இருக்கின்ற சம்மேளன நிர்வாக உறுப்பினர்களும் சமாச நிர்வாக
At this time, Honorable Edward Gunasekara will take the chair. Thank you. Okay, Mantrituma.
Thank you. Ullur meenpadi ilavappadagal thodarbaga samasa nirvaga urupinargalum savva sammelana nirvaga urupinargalum munaindu ஒரு அனைத்து மீனவர்களும் பாதிக்காத வகையில் ஒரு கலந்துரையாடலை மேற்கொண்டு அந்த கலந்துரையாடலின் அடிப்படையில் அமைச்சு அதற்குரிய தீர்மானங்களை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன் கௌரவ அமைச்சருக்கு கடத்தொழில் சார்பாக ஒரு என்னுடைய ஒரு ஆலோசனை என்று கூற முடியாது என்னுடைய கோரிக்கையை கடத்தொழில் அமைச்சருக்கு நான் வைக்கின்றேன் தற்பொழுது கடத்தொழில் அமைச்சர் இந்த சபையில் இல்லை இருந்தாலும் கடத்தொழில் அமைச்சினுடைய செயலாளர் பணிப்பாளர்கள் இங்கு இருப்பதால் அவர்களுடைய கவனத்தை நான் இந்த நேரத்தில் கேட்டு நிற்கின்றேன் கொக்குளாய் பிரதேசத்தில் 1983 ஆண்டு எங்களுடைய மக்கள் நாட்டில் ஏற்பட்ட யுத்தம் காரணமாக அந்த இடத்திலிருந்து இடம்பெயர்ந்தார்கள் அந்த மக்கள் அங்கு இடம்பெயரும் பொழுது அங்கு அவர்கள் தங்களுடைய கடற்கரையில் தங்களுடைய மீன்பிடியில் சுயமாக ஈடுபட்டார்கள் அங்கு எந்த விதமான ஒரு கரவலை தொழிலும் அங்கு இருக்கவில்லை அப்படியாக அவர்கள் இடம்பெயர்ந்த பின்பு 2010 ஆண்டு 27 வருடங்களின் பின் அங்கு மீள்குடியேறினார்கள் அந்த மீள் குடியேறின போது அந்த பிரதேசத்தில் தென்பகுதி மீனவர்களுக்கு கரவலை தொழில் இழுப்பதற்குரிய அனுமதி கடத்தொழில் பணிப்பாளரால் வழங்கப்பட்டிருந்தது. ஆனால் அது உண்மையில் அந்த கரவலை அனுமதி கொடுக்கும்போது அந்த பிரதேச செயலாளருடைய அந்த பிரதேசத்தினுடைய பிரதேச செயலாளருடைய அனுமதியை கடத்தொழில் ஆணையாளர் பணிப்பாளர் பெற்றிருக்க வேண்டும். ஆனால் அப்படி கரத்துறை பற்றினுடைய பிரதேச செயலாளருடைய அனுமதி இல்லாமல் அந்த கரவலை அனுமதி அந்த பிரதேசத்தில் தென்பகுதி மீனவர்களுக்கு வழங்கப்பட்டிருக்கிறது. ஆனால் இது முற்றுமுழுது ஒரு பிழையாக வழங்கப்பட்ட ஒரு கரவலை அனுமதி. அது இருந்த போதிலும் இன்று அந்த 2010 அந்த மக்கள் மீள்குடியேறி இருந்தாலும் தற்பொழுது ஒரு வருடங்களுக்கு முன்புதான் அந்த மீனவர்கள் தங்களுடைய படகுகளை கொள்வனவு செய்யக்கூடிய ஒரு பொருளாதார நிலை அடைந்திருக்கிறார்கள். அவர்கள் கடந்த ஒரு வருடங்களுக்கு முன்பாக கிட்டத்தட்ட 30 படகுகளை அவர்கள் கொள்வனவு செய்தும் அவர்கள் தங்களுடைய படகுகளை அந்த கொக்குளாய் தங்களுடைய பூர்வீகமாக அவர்கள் பரம்பரையாக வாழ்ந்த அந்த பிரதேசத்தில் தங்களுடைய சொந்த படகுகளை அவர்கள் வைத்து கடல் தொழிலில் ஈடுபட முடியாத ஒரு பரிதாப நிலை கொக்குளாய் பிரதேசத்தில் இருக்கிறது. உண்மையில் அவர்கள் அந்த கரவலை தொழிலை அங்கிருந்து அகற்றும்படி அவர்கள் கூறவில்லை. அவர்கள் கேட்பது எங்களுடைய 30 படகுகளுக்கும் 250 மீட்டர் ஒரு நாங்கள் இயல்பாக தொழில் செய்யக்கூடிய வகையில் 250 மீட்டர் நிலப்பரப்பை தங்களுக்கு ஒதுக்கி தரும்படித்தான் அந்த மீனவர்கள் கேட்கிறார்கள். அதன் அடிப்படையில் அந்த மீனவர்களுக்கு அதை நிச்சயமாக கடத்தொழில் அமைச்சர் வழங்க வேண்டும். ஏனென்று சொன்னால் அவர்கள் பூர்வீகமாக பரம்பரையாக அந்த பிரதேசத்தில் வாழ்ந்தவர்கள். 83 முன்பு அவர்கள் அங்கு அந்த இயல்பாக கடத்தொழில் ஈடுபட்டவர்கள். அப்படி இருக்கின்ற போது 2010 பிறகு 27 வருடங்கள் அவர் யுத்தத்தின் காரணமாக பல துன்பங்களை அனுபவித்து மீண்டும் தங்களுடைய பிரதேசத்துக்கு சென்று தங்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துகின்ற நோக்கமாக அந்த படகுகளை கொள்வனவு செய்தும் தங்களுடைய சொந்த பிரதேசங்களில் சொந்த கடற்கரையில் அவர்கள் கடத்தொழில் ஈடுபட முடியாத நிலை இருக்கிறது. இந்த பிரச்சனை தொடர்பாக நீதிமன்றத்தில் வழக்கு இருக்கிறது. நீதிமன்றம் வழக்கு சட்டம் அதிபருடைய ஆலோசனையை கேட்டிருக்கிறது. சட்டம் அதிபர் திணைக்களம் கடத்தொழில் நீரியல் வளர் பணிப்பாளருக்கும் பிரதேச செயலாளருக்கும் இடையில் ஒரு இணக்கப்பாட்டை உருவாக்கி அவர்களுக்கு இடங்கள் 250 மீட்டர் கொடுப்பதாக அவர்கள் கூறுகிறார்கள். ஆனால் அவர்கள் கொடுக்க இருக்கிற அந்த 250 அவர்கள் அடையாளம் காணப்பட்ட அந்த 250 மீட்டரும் வெறும் கற்பாறைகள் கொண்ட பிரதேசம். அந்த பிரதேசத்தில் யாரும் சென்று அங்கு இருந்து போட்டுகள் கட்டி தொழில் செய்ய முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே நான் தயவாக கடத்தொழில் அமைச்சரை வினயமாக கேட்டுக்கொள்வது அந்த கொக்குளாய் பிரதேசத்து மீனவர்களுக்கு அந்த 30 படகுகளையும் அவர்கள் தங்களுடைய கடற்கரையில் கட்டி சுயமாக கடத்தொழில் ஈடுபடுவதற்கு அந்த மீனவர்களுடைய விருப்பத்திற்கு அமைவாக அவர்கள் ஏற்றுக்கொள்ளக்கூடிய இடத்தில் அந்த 250 மீட்டர் நிலப்பரப்பை அவர்களுக்கு வழங்க வேண்டும். பிரதேச செயலாளர் அவர்களுக்கு இடம் கொடுப்பதாக தீர்மானித்து எழுத்து மூலமாக ஒரு கடிதத்தை கொடுத்திருக்கிறார். ஆனால் அந்த கடிதத்தின் பிரகாரம்தான் நீதிமன்றத்துக்கு வழக்கு செல்கிறது. உண்மையில் கடத்தொழில் நீரியல் வள செயலாளர் இங்கே இருக்கின்றார். நான் அவர் ஏற்கனவே இங்கு கண்டேன். பாராளுமன்றத்தில் டைரக்டர் ஜெனரல் இருக்கின்றார். உண்மையில் நீங்கள் மனச்சாட்சியுடன் நடந்து கொள்ள வேண்டும். இந்த கொக்குளாய் மீனவர்களுடைய வாழ்வாதாரத்தை பொறுத்தவரையில் அவர்கள் கூறுவது அவர்கள் அங்கு இருக்கின்ற கரவலையில் ஈடுபடுகின்ற மீனவர்களை அங்கிருந்து அனுப்புவது அவர்களுடைய நோக்கமல்ல. உண்மையில் இந்த 30 படகுகளுக்கும் 250 மீட்டர் நீங்கள் கொடுப்பதாக தீர்மானித்திருக்கிறீர்கள். ஆனால் நீங்கள் சொல்லுகின்ற இடம் அந்த படகுகளை வைத்து மீன் தொழில் செய்ய முடியாத ஒரு கற்பாறைகள் நிறைந்த பிரதேசம். அந்த பிரதேசத்தில் போட்டுகள் பிளாஸ்டிக் போட்டுகளை கொண்டு வந்து பிளாஸ்டிக் படகுகளை கொண்டு வந்து அந்த கடத்தொழில் ஈடுபட முடியாது. உண்மையில் நான் உங்களிடம் பணிவாக கேட்டுக்கொள்வது அந்த மீனவர்களுடைய விருப்பத்தை அறிந்து அந்த மீனவர்கள் இயல்பாக மீன்பிடியில் ஈடுபடக்கூடிய ஒரு பிரதேசத்தை 250 மீட்டரை அவர்களுக்கு கொடுத்து அந்த எங்களுடைய அந்த பூர்வீகமான மக்களையும் அந்த கடலில் அவர்கள் சொந்த கடலில் சொந்த கடற்கரையில் அவர்கள் மீன் பிடிப்பதற்கு தங்களுடைய அனுமதியையும் ஆலோசனையையும் நான் பணிவாக கேட்டுக்கொள்கிறேன். நான் கடத்தொழில் அமைச்சரிடம் இந்த விடயத்தை விநியோகமாக கேட்டுக்கொள்கிறேன். நிச்சயமாக கடத்தொழில் அமைச்சர் இதை செய்வார் என்று நான் நம்புகின்றேன். உண்மையில் இதை செய்யாவிட்டால் உண்மையில் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களுடைய மனங்களில் அல்லது அங்குள்ள பிரதேசத்தினுடைய மக்களுடைய மனங்களில் மிகப்பெரிய ஒரு வேதனையும் ஒரு வடுவமாக இது அமையும். அந்த வகையில் இப்படியான சிறு சிறு பிரச்சனைகள் மூலம்தான் எங்களுடைய நாட்டில் குழப்பங்கள் ஏற்பட்டிருக்கிறது. அதை தவிர்ப்பதற்காக இந்த விட்டுக் கொடுப்பைன்னு சொல்லவில்லை, அவர்களுக்குரிய உரிமையை இந்த கடத்தொழில் அமைச்சை வழங்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
போம ஸ்தூதி விளையாட்டு கௌரவ துஷார இந்திரன் மந்திரித்துமா புதுமான வினாடி தாகத்திராக்திவிடம்
பொம்மை ஸ்தூதி கரு மூலாசனை மந்திரித்துமணி தூபாத் ராஜ்யா கட்டிட்டு ரட வட்டையம முகுதம் வட்டவேலா இன்னும் அப்பி மீ நாவுக்கு ஏ நீத்தி ரீதி பிரிபந்து கதாகரன்னட்டு மகிதன்னி தீர்ணை கிரீம் இத்தாமத்ம ஹுந்தாய் லோகே இத்தாமத்ம ஹுந்த ஆர்த்திக கேந்திரஸ்தானே கெட்டிட்டு அப்பே ராட்டு அப்பே அப்பே தீர அநாகத்த சலசும் மேக்க இதிரியேதி ஆனாயன சக அப்பனாயன கிரியாவளி புலுல்வீமத் எக்க ஏ அத்திவேன கிரியாதாமையான் துல மகிதன்னி அப்பே நீத்தி ரீதி வட வடாத் சங்கீர்ணட்டு வெண்ணட்டோனே ஏ அப்பில் பந்த வெடி வெடியும் சாகச்சாவின்னட்டோனே அடுப்பாடு ஹெதென்னோனி விசேஷம் ஹெத்தஹத்தேதி அப்பே ஆனாயன அப்பனாயன கிரியாவளியை துல தவந்த பிபிதீம கத்தி உணா ஏஹரஹா நவயுகே அப்ப யோஜனாக்கரன் அப்பே நவ ஆர்த்திக உற்பாதன வெடசட்டஹன் துல ஏ அத்திவின நவ பிபிதீம தெக்க மகிதான மே கட்டையத்து வெடி வெடியும் சித்தன்னோனி அப்பே மே மொன மொன காரணா கன் கதாகிறான் தான் ஹம்பந்தோட்ட கதாகுனா ஹம்பந்தோட்ட வராயக்கன் கதாகுனா நவ் பலபலா பேரட்ட பலபலா நவ் எனவா கீழே கிவ்வா ஏ நவுட்டிக்கு என்ன காண்டு வராய ஹந்தனவா கீழே கிவ்வா நமக்கு அப்படி நாங்கள் ஹம்புனே நவ் நத்தி வராய ஹம்புனே மே சந்தஹா மே வராய காரியபகுல கிரகாண்ட மே வராயட்டு வெட பிரியலக் சகித வராய பவட பத்கரன் கர்மாந்தபுர யோஜனா கராதி மே வராய ஹதாண்ட ஆரம்பக கருப்பே பாசுன்னஹலம் நிர்மாத்ருவரும மே வரா மே கர்மாந்த வருசட்டஹான வேணுவனு திரோதுதா தக்குவா ஏ சேலு நாட்டக பலான் ஹிட்டிய ஏ சேலு நாட்டக பலானே இன்ன கமாங் அது சம்பூர்ணம் மாத்ருகாவட்ட சம்பூர்ணம் படஹனி வேலாயாமி அப்பே தினேஷ் குணவர்தன மகத்தா படங்கத்தா சுப்ருது நாடகம் சம்பூர்ணம் வியவஸ்தா அற்புதியா கதல அருகன் எங்கட மகாசங்கரத்னே சைனிகாயக்கு மகாசங்கரத்னே காவகன ஆயாப்பகு மாத்ருகாவட்ட கிசிசேத் அதால நொயன வினத் மாத்ருகாவக்கு வசி ஆயத்மே பார்லிமேந்தோ கோலம்மடுவ பாட பத்கரண்ட சூதாங்குனா மஹிந்தானந்த அலுத்கமகே மந்திரி வரையத் ஏ ஜவனிகாவம் நட்டுவா மேகதமாய் பார்லிமேந்து எத்துளே நட்டன்னெத் பார்லிமேந்து எளிய நட்டன்னெத் மே நாட்டக தெக்கம மே கொள்ளு நட்டன்னு எக்கம ஜவனிகாவு கொஹெது யான்னே மல்லே போல் மாத்ருகாவ நிறை கதாகரன்னே நிரந்தரம் ஆகம ஜாத்திய விவித கம்கரு பிரஜாவ சிஷ்ய பிரஜாவ மே அவுசன்னட் புலம் ஹெம கசல கொடாக்கும் அவுசமி அது மே ராஜாட்டு மடுகான வியாபாரிகமாய் மே கொள்ளு நிறுத்த வேண்டி தான் ஏக்கம மாத கணனாவுக்கு கரு மந்திரித்துமணி அப்படி தக்க மகாசங்கர் அப்பே தைனிகாயக மகாசங்கரத்னே மே ஆண்டுகம பண்டாரநாயக சம்மந்திரசாலாவே திபுனு ஆண்டுகம் வியவஸ்தா பிலிபது சம்மந்திரனேட்டு மே தைனிகாயக மகாசங்கரத்னேட்டு ஆராதனாக்களே நெத்திய கீழே சோதனார் அப்பே பார்லிமெண்ட்வே நீல் இதுவில மகாத்மாக்கு பிரதானத்துவம் மகிதன்னே ஈயே புவத்பத் நிவேதனையாக மகிம் எத்துமா நிகுத்கரலா தீனோ 2017 ஜூனி மாச விசியார்த்தின பண்டாரநாயக ஜாத்தியந்திர சம்மந்திரசாலா மரமேக திகின் திகிட்டம் கியவன் பே அதிபூஜ த்ரைனிகாயக மகா ஹிமேருண்ட சிஎம் அமரபுர ராமாஞ்ச சக அணிகு தாகமிக நாயக்கின்ற நியமித பரிதி அதால ஆராதனா பத் யொமுகரண லதுபவ பெஹதிலி கிரீமட்டு மேம கமிட்டுவ பலாபுருத்துவே ஜூனி விசிதின மெஹேமு கமிட்டுவ ரசு அவஸ்தாவி திகின் திகட்டம் மல்லது பார்ஷவே மகாநாயக அதிபூஜ திப்பட்டுவாவே சுமங்கல மகாநாயக ஹிமியங்கே காரியாலய விசின் ஏவன விட்டு அதாளத்தினட்டு யுதாகத் விசேஷ ராஜகாரியாக நொமெத்தினங் නොමැති බවත් එම නිසා උන්වහන්සේට මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට හැකියාවක් පවතින බවත් දැනුම් දෙන ලදී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුණ ඥානරත්න හිමියන්ගේ කාර්යාලයට දන්වනකොට උන්වහන්සේට සම්මන්ත්‍රණයට වැඩම කිරීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙන ලදී. රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය ප්‍රේමශ්‍රී ස්වාමින් වහන්සේ එදිනට මියන්මාරයට වැඩම කිරීමට නියමිතව ඇති බව දන්වන ලදී. අමරපුර මහානිකායේ අතිපූජ්‍ය කොටුකොට ධම්මාවසනාවේ හිමියන් විසින් 2017 ජූනි මාස 28 වෙනිදින සම්මන්ත්‍රණයේ කුමන හෝ වේලාවකදී වැඩම කිරීමට උත්සාහ දරන බව දැනුම් දෙන ලදී. කෙසේ වෙතත් ඉතින් මේ විදිහට මේ අපේ අතිපූජ්‍ය මහානායක හිමියරුන්ට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීමට සහභාගී වෙන්නට කියන දැනුම් දීලා තියෙනවා ගරු මූලස්සරේ මන්ත්‍රීතුමනි. ඉතින් එහෙම මේ මහා සංඝරත්නයට හොරෙන් අපේ අතිපූජ්‍ය ආගමික නායකයින්ට හොරෙන් මේ කරන හොරමගඩියක් නෙමෙයි මේ ව්‍යවස්ථා සම්පාදනය. මේක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වෙලා විවිධ සාකච්ඡා විවිධ අනුකමිටු හයක් ඔස්සේ ඇතිදැරි රැස් වෙලා මේ තවමත් ප්‍රකාශයට පත් නොකරපු ලියවිල්ලක් පිළිබඳව මේ ගෝනිපිල්ලෙක් මවාගෙන ජාතිය ආගම මහා සංඝරත්නය මේ සියලුම දෙනා අවුස්සන්නට උත්සාහ දරන කාරණයක ප්‍රතිඵලයක්. මේ ව්‍යවස්ථාවට බයයි. ආය ආපහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආය ආපහු ඒ පුටුවේ ඉඳ ගන්නට බැරි වෙයි. ආය ආපහු ඒ පවුලේ පරම්පරාවේ අයට ඉඳ ගන්නට බැරි වෙයි. මොකද්ද අමුතු හුඹස් බියක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම කරුණාකරලා මම මේ පිළිබඳවත් මම විශේෂයෙන් කියන්න ඕනේ. එකම දැන් මට අපේ බේරුවල පැත්තේ ඉන්න හිතවතුන් මේ වරායවල් ගැන කතා කරද්දිම මටත් දැනුම් දුන්නානේ මේවා ටිකක් මේ කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. බේරුවල පැත්තේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. බේරුවල දීවර වරාය තුල වැලි සහ රොන් මඩ ගොඩ ගැසි ඇති නිසා දීවර කටයුතු කරන්නට තියෙන අපහසුතාවයන් මේවා ඉවත් කරලා දෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. අපේ වරාය හා සම්බන්ධ ඇමතිතුමා ඉන්නවා නම් මෙතන හොඳයි. මට පේන්නේ ඉන්නවද කියන එක. වරාය ඇල සහ මධ්‍යම යාන්ත්‍රික වැඩපළ පාලන් තුනකින් එක්කිරීම සුදුසු බව දීවර ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. මෙම දීවර වරායේ ටෝලර් යාත්‍රා බහුදින යාත්‍රා 800ක් 1000ක් අතර මෙහෙම කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා මේ කටයුතු සිද්ධ වෙන්න ඉතාමත්ම අත්‍යවශ්‍යයි කියන කාරණේ මම හිතන්නේ ඉල්ලා සිටිනවා. ඒකව මට දැන් මේ ඊය ප්‍රේද වරායෙන් දැන් මම දැක්කා අපේ හැරිසන් ඇමතිතුමා මෙතන ඉන්නවා. මට මේක කියන්න ඕනේ. හැරිසන් ඇමතිතුමා මේ පාර්ලිමේන්තු සභාගාරයේ කොහේ හරි ඇති. මට මේක කියන්නට ඕනේ. මට අපේ රට තුළ ලොකු සංවාදයක් ඇති වෙන්නට අවශ්‍ය වෙන කාරණයක්. මේ ඊය ප්‍රේද මම හිතන්නේ ලොකු උද්ඝෝෂණ රාශියක් සිද්ධ වුණා. මේකත් වරායෙන්ම සම්බන්ධ වෙනවනම් බැටරි කේජ් කියන කුකුලුන් හැදීමේ වහල් ක්‍රමය පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේදී අද හෙළිදරව් කරන්නට ඕනේ. මේ බැටරි කේජ් ජනාවේ මේකට අදාළයි ගරු මන්ත්‍රීතුමනි. මේ වරායෙන් නැවෙන් තමයි ගෙනල්ලා හාබරකෙන් ගොඩබාලා තමයි අපේ රටට මේ බැටරි කේජ් ආවේ. ඉතින් ඒ නිසා මට මේ කාරණේත් මාතෘකාවෙන් පිටට යන කාරණයක් නෑ. මට මේ කාරණේ මට කතා කරන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් බෞද්ධ රටක් හැටියට අපි පහුගිය කාලේ අපි බිත්තරයක් කෑවා. ඒක බොහොම බෞද්ධ බිත්තරයක් තමයි අපි කෑවේ. ඒක බෞද්ධ බිත්තරයක්. බෞද්ධාගමට ලං වෙන්නට පුළුවන් අමානුෂික භාවයෙන් අඩු බිත්තර ගෙඩියක් අපි නිර්මාණය කළා අපේ කුකුල නිෂ්පාදකීන්. ඔවුන්ට වර්ග අඩි 3ක් 4ක් හැම කුකුලෙකුටම ඉඩක් තිබුණා තමන්ගේ කොටුව තුළ සැරිසරන්න. ඔවුන් ජීවත් වෙන කාලේ අවුරුදු 2 නම් 3 නම් ඒ කාලය තුර නිදහසේ කාලා බීලා නිදහසේ ඇවිදලා නිදහසේ ගිලිලා නිදහසේ බිත්තරයක් දාලා නිදහසේ වතුර ටිකක් බීලා මානසික වශයෙන් යම්කිසි ආකාරයකින් අපි තිරිසනු නෙවෙයි මානසික වශයෙන් මානුෂීය වශයෙන් අපි යම්කිසි නිදහසක් සහිත කුකුල් වෙළඳ ව්‍යාපාරයක් පහුගිය කාල පරිච්ඡේදය තුළ අපේ රටේ ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් මේ වෙනකොට බහු විශාල මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් 20 දෙනෙක් පමණ මහා පිරිසක් නෙවෙයි 20 දෙනෙක් පමණ ගරු මන්ත්‍රීතුමනි බැටරි කේජ් කියන නමින් හඳුන්වන අති අමානුෂික කුකුල් ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. මම එදා කණ්ණායම් රැස්වීමේදී මේක අපේ අධිකාර ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මම මේක ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ආවේ. නමුත් එදා කණ්ණායම් රැස්වීම හදිසියේ කල් ඉක්ුත් වීම නිසා මට ඒක ඉදිරිපත් කරන්න බැරුව ගියා.
මම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්නේ එනකොටත් තව මාස 3ක් 4ක් යනවා. හැබැයි මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමනි, මේ වෙනකොට අපේ ලංකාව තුල මේ බැට්‍රිකේජ් කියන ක්‍රමය තුල අඟල් 6ක් වගේ කූඩුවක හිර කරපු කුකුලන් ලක්ෂ 10ක් 15ක් මේ වෙනකොට ලංකාව පුරා හිරකාර කුකුලන් ලංකාව පුරා ලක්ෂ 10ක් 15ක් මේ වෙනකොට අපේ රටේ ඉන්නවා. ඉඳ තියන්නේ සතෙකුට අඟල් 6යි. අවුරුදු දෙකකට පස්සේ අඟල් 6 ඇතුළට කූඩුවට දැම්මට පස්සේ මේ බිත්තර දාන කිකිලිය ආයාපහු බිත්තර දාලා ඉවරලා අවුරුදු දෙකකින් පස්සේ තමයි මේ කූඩුවෙන් එළියට එන්නේ මේ සතා. එතකොට ඒ තියෙන අඬු ටික වකුටු වෙලා ඒවා කොර වෙලා ඉවරයි. ඒවා ගල් වෙලා ඉවරයි. පියාපත් අකුලන්නට බෑ, හෝ කෙලින් කරන්න බෑ, ඒවා ගල් වෙලා ඉවරයි. කෑම ටික එන්නේ බෙල්ට් එකේ. බිත්තරේ වැටෙන්නේ බෙල්ට් එකට. කෑම වියදම අඩුයි කියනවා, ශ්‍රමය වියදම අඩුයි කියනවා. නමුත් අපි ම්ලේච්ඡත්වයේ යන්නට පුළුවන් මුදල් කියන කාරණයක් එක්ක අපි ම්ලේච්ඡත්වයේ යන්නට පුළුවන් ඉහළම තැනකට මෙන්න මේ බැට්‍රිකේජ් ක්‍රමය හරහා මේ අලුත් ව්‍යාපාරිකයන් පිරිස ඇවිල්ලා තියෙනවා. මේක අද ලෝකේ ඇමරිකාවේ ඇතුළු රටවල්වල මේ ක්‍රමයේ තියෙන අමානුෂික භාවය නිසා අද විශාල වශයෙන් ලෝකෙ දැන් මේක තහනම් කරලා තියෙනවා. අඩුමතරම ඉන්දියාවේ පවා මානව හිමිකම් සංවිධාන, සත්ව අවිහිංසා සංවිධාන සියලු අය මේවට මැදිහත් වෙලා මේක තහනම් කරලා තියෙනවා. මම හිතන්නේ මට අවශ්‍යලා තිබුණේ අපේ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍ය තුමාගේත් හැරිසන් ඇමතිතුමාගේ නම් ඇස්හැරියා එතුමාට තව මේක තේරෙන්නේ නැද්ද මම දන්නේ. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් හැටියටත් මට විශාල වේදනාවක් තියෙනවා මේ පිළිබඳව. මම හැරිසන් ඇමතිතුමා මෙතෙන්ට මම දැක්ක මේ සභාගර්භයට එනවා. මම ඒ නිසා මම මේක කියන්නේ. හැරිසන් ඇමතිතුමාට විශේෂයෙන් වගකීමක් තියෙනවා. මේක ආණ්ඩුව වගකිය යුතු නැහැ. නමුත් ආණ්ඩුව දැන් තමයි මේක දැනුවත් වෙන්නේ. ව්‍යාපාරිකයින් කීප දෙනෙක් මහා පරිමාණ කුකුල් ව්‍යාපාරිකයන් 20ක් වගේ ප්‍රමාණයක් තමයි මේ කටයුත්ත නිරත වෙන්නේ. තාම මේ පිළිබඳව නීතියක් රීතියක් සහ මේ පිළිබඳව අපේ රජයේ කිසිම කෙනෙක් දැනුවත් නැහැ. මෙහෙම දෙයක් අපේ රට තුල පැන නැගී තියෙනවා. මේ පිළිබඳව මම හිතන්නේ සියලු දෙනාගේ අවධානය අවශ්‍යයි. අද ලංකාව පුරා සාමාන්‍යයෙන් කුඩා පරිමාණ මහ මධ්‍ය පරිමාණ කුකුල් ගවීන් 6000ක 7000ක ප්‍රමාණයක් ඉන්නවා ගර්මන්තුමනි. විශේෂයෙන් මම නියෝජනය කරන පනවස්වර කොබේ නිකාරටි ආසනය, බිංගිරි ආසනේ, කුලියපිටි ආසනේ මේ රටේ බිත්තර සපයන විශාල කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කුකුල් ව්‍යාපාරිකයන් සුළු පරිමාණ කුකුල් ගවීන් 6000ට අමතරව ඒ බිත්තර ප්‍රවාහනය කරන්න රට තුල ඒ පිළිබඳව විවිධ කුඩා වෙළෙන්දු, තොග වෙළෙන්දු, සිංහල සිල්ලර වෙළෙන්දු ඒකම ඒ හරහා බිහිවෙන රැකියා මේ සියල්ල ලක්ෂ එකහමාරක දෙක ආර්ථිකයක් නියෝජනය කරනවා මේ කර්මාන්තය තුළ. ඉතින් මේ විදිහට අමානුෂික විදිහට මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ විදිහට අත ගහපුවාම සමස්ත වශයෙන්ම මේ බිත්තර මේක අර මානුෂික වශයෙන් අපි ගත්ත බෞද්ධකමට සරිලන විදිහට අපි ගත්තේ බෞද්ධ බිත්තරය යක්ෂයාගේ බිත්තරයක් බවට අද පත් වෙලා තියෙනවා. ඒක යක්ෂයාගේ බිත්තරයක් බවට පත් වෙලා තියෙනවා. නෑ, ඉතින් ආය ආපහු ප්‍රජනනයක් නෑ. ඒකේ ඒ බිත්තරෙන් ආපහු පැටියෙක් බිහි වෙන්නේ නෑ. සංසේචනයක් නෑ. ඉතින් අපේ රටට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඒකේ තියෙනවා. අපේ ඒ බෞද්ධකමට ගැළපෙන යම් කිසි ආකාරයකට හරි සාරධර්මත් එක්ක ගන්න නිසා තමයි මම ඒ වචන භාවිත කළේ. හැබැයි මේ කරන්න හදන සම්පූර්ණ යක්ෂයාගේ බිත්තරයක් තමයි මේ. ඉතින් මම හිතන්නේ මේක මේ අපේ ඉන්න පාර්ලිමේන්තුව අපේ නියෝජිතයින්ගේ මැතිවරුන්ගේ ඇමතිවරුන්ගේ මම හිතන්නේ විශේෂයෙන් ජනමාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. මේවා සම්පූර්ණ මේ කටයුත්ත කෙරෙහි නම් ඇස් ඇරෙන්නටම අවශ්‍යයි. විශේෂයෙන් මම හැරිසන් ඇමතිතුමා මම හිතනවා මේ සභාගර්භයේ නැත්තම් කොහේ හරි මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කොහේ හරි ඉන්නවනම් හැරිසන් ඇමතිතුමාට මමත් නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා කරුණා කරලා දැන් ඒක කැබිනට් අනුමැතියක් අතුව ඒ ගෙනාපු බැට්‍රිකේජස් වලින් කර්මාන්තය ආරම්භ කරපයට අවුරුදු පහක් කාල දුන්නලු ඒ තියෙන ටික කරගෙන යන්නේ. අවුරුදු පහක කාල සීමාවට මම විරුද්ධ වෙනවා. මම නෙමෙයි, මම හිතන්නේ මේක අහන සියලුම දෙනාට. තමුන් නාසලා හිර කරගෙන හිටියොත් තමුන් නාසලාට අවුරුදු දෙකක් ඉන්න පුළුවන්ද? අතපය වකුඩු කරාගෙන මට මැවෙනවා ඒක. අතපය වකුඩු කරාගෙන අවුරුදු දෙකක් ඉන්න පුළුවන්ද? එතස කරුණා කරලා මේක අවුරුදු පහක් නෙවෙයි. මේ දාපු සත්තු ටික පිළිබඳව කුමන තීරණයක් අරගෙන හරි ඉතාම ඉක්මනින් මේ අවිහිංසාවාදය වෙනුවෙනුත් මේ ඉන්න දේශීය සහ ඒ ඉන්න කුඩා මහ කුඩා පරිමාණයේ කුකුල් නිෂ්පාදකයින් වෙනුවෙනුත් ඒ හරහා රැකියාගත වෙලා ඉන්න අපේ රැකියා ටික ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් අපි මේක බෞද්ධ රටක් හැටියට අපේ රටේ තියෙන සදාචාරය වෙනුවෙනුත් මේ පිළිබඳව මම වගකීමකින් කටයුතු කරන්න කියන දේ කියමින් නැවත වරායවල් වලින් මෙවැනි බැටරි කේජස් ගේන්න ඉරසෙන්න එපා කියලා කියා සිටින්න.